අයිබංකල් ට එක් අතා පනස් දෙේ නිරසටන් හැමෝම සාදරයෙන් පිළිගන්න මම කාලිංග
මම තිලින
මම හර්ෂ
සදීප සදීප මේ මයික් මියුට්ටල අද අද අලුත් මේ කොන්ට්‍රෝලගෙන එකන්න ස්කයිප්පල යට පොඩ්ඩක් වෙලා අද බුද්ධික
නෑනේට ආරංචුන බුද්ධිකරන කියලා
මේ ඉති ඒකනිසා පොඩ්ඩක් තාම ට්‍රේනිින් ඉතින් පොඩ්ඩක් කර වෙලාට මියුට් කරගන්න මියුට් කරගන්න තම ජූට්ටක් අමාරු
ඒ වගේ ටිංකිරිය
ටිංකිරියට පොඩ්ඩක් අමාරි මේ ඇහෙනවනේ
අන පැලන්නේ
කන්න බැලෙන්න හෙන හොඳ මේ අපි ප්‍රශ්නකට යනවාද නැත්තන් තෑගි ගැන කතා කරන්නාද මොකද කරන්න තිල්ල
පොඩ්ඩක් කතා කරම
තැක් ගැනේ තෑගිවලට අදරෑ දොළහනක තාම චාන්සක තියෙනවාන අදරෑ ගොඩක් මේල් හෙම ඉල්ල තිබෙන සමාරමල් දක් ඇත්තන දුකයි ස්කොලශිප් ඉල්ල තියෙනවන ස්කොලශිප් දෙකටට දෙන්න වෙන ගන්ටම ඉල්ල තියෙන ඉතින් තෑගි දිනපුයගේ නම්ටි අපි ඊළඟ පොස්ට ඇත්ත එක දානො කියන්නේ පනස් එක වැඩසරන දානකොට තෑගි දින්න කවුද නම්ටිකයි එටික දාන තෑගි ගන්න ක්‍රමේ ඒ අයට කියන බුලන් ළඟ පාත දැනකින් නොන එල්ලගන්න ඒවාගේ දෙයක් කරන්න පුල ඉතිං එහෙනම් අපි ප්‍රශ්නකට යමු නේද මුලින් බලමු තිල්ල මොකක්ද පලන ප්‍රශ්න
අපේ මුලින් අහලා තියෙන්නේ මේ ටෙක් කතා සයිට් එක පිළිබඳ ප්‍රශ්නයක්මයි යසිත් අහලා තියෙනවා ටෙක් කතා MP3 එක ඩවුන්ලෝඩ් කරන්න බැහැලු ඩවුන්ලෝඩ් කරද්දි ඒක ඔටෝමැටිකලි ප්ලේ වෙනවලු මොකද්ද කියලා අහනවා කරන්න ඕන එකට මේ යයිනි උබුන්ටු වල ෆයර්ෆොක්ස් බ්‍රවුසර් එකේලු
ඔව් ඒකට හේතුව තමයි තියෙන අර ක්ලික් කරපු ගමන් ඒක ප්ලේයර් එකක ඕපන් වෙන එක. ඒකට කරන්න ඕන රයිට් ක්ලික් කරලා සේව් ටාගට් ඇස් ද ෆයර්ෆොක්ස්
සේව් ඇස් කියලා.
සේව් ඇස්
සේව් ලින්ක් ඇස් වගේ මට මතක විදිහට.
ඔව් මේ ඒ ලින්ක් එක ඒක ඒ කියන්නේ ලින්ක් එකට එක්කද MP3 ලින්ක් එකට රයිට් ක්ලික් කරලා මේ සේව් ඇස් කරා නම්
ඒක අලුත් වින්ඩෝ එකක් කරනවාම කන්ට්‍රෝල් ඇස් ගහුවාමත් එනවනේ.
ඔව් හැබැයි හොඳම වැඩේ තමයි රයිට් ක්ලික් කරලා ගන්න එකනේ. මේක වළක්වන්න ක්‍රමයක් තියෙනවත් till නැතර.
නෝ හුඟක් කරලා බ්‍රවුසර් සෙටින් ඔප්ෂන්ස් වල ඇති මම හිතන්නේ.
MP3 එකක් ක්ලික් කරාම මොකද වෙන්නේ කියලා නේ. එහෙනම් ඒක තමයි විසඳ
හැබැයි ඒත් එක මහල් තියෙනවා මේ ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එකේ AI වලට මේ කොහමද ප්ලේස් එක තියෙන්නේ කියලා මේක භාවිතා කරනවද ලංකාවේ හැම කියලා.
සදීප දන්නේ දෙයට AI භාවිතේ තියෙනවද ලංකාවේ? ඒ ඉලස්ට්‍රේටර් වෙන්න බෑනේ නේද?
AI කියන්නේ මෙයා කියන්නේ
artificial intelligence නේ නැත්නම් ඒවා කොහොමද ඒ artificial intelligence කියන කියන්නේ නැත්නම් Adobe Illustrator කියනද කිය.
ඒ අකුර නම් දාලා තියෙන Adobe Illustrator උනාට යටින් කියලා දෙනවනේ expert system ගැන.
ඔව්.
එහෙනම් ඉතින් artificial intelligence වෙන්න ඕනේ.
ඔව්. එහෙනම් දැනට දන්න විදිහට නම් පාවිච්චි කරන තැනම මම නම් පුද්ගලිකව දන්නේ නැහැ. මොකද එහෙම පාවිච්චි කරන්න neural networks ඒ වගේවත් නැහනේ නේද සදීප?
ඒ කියන්නේ හුඟක් වෙලාවට කාලෙක මේ වාර එක මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක කොටසක් විදිහට වගේ තමයි යන්නේ නේ.
නැත්නම් ඔය කියන්නේ තනිකරම neural network එකක් කියලා එකක් නම් මම දන්නේ නැහැ. හැබැයි ඔය speech recognition එතකොට ඔය character recognition වගේ වඩ neural networks වගේ පාවිච්චි නම් කරනවා.
Search index කරන ඒවා රම ඒ වගේ දේවල්.
නොදන්න දේවල් වලට උත්තර නොදී.
අව ඊට පස්සේ අපෙන් ආපහු හල් දෙනවා අපේ ජනප්‍රියම මොඩම් එක ගැන SSD ADSL මොඩම් එක. මේ ධනුෂ් කහලා තියෙන SSD එකෙන් SSD ADSL 852 කියන මොඩම් එක හම්බුණාලු. ගොඩක් වෙලාවට ඒක අයිඩල් වෙනවලු. අයිඩල් ඊට පස්සේ ඩිස්කනෙක්ට් කරනවලු. XP යූස් කරනවලු. එතයා මේ ෆර්ම්වෙයා අප්ඩේට් එකකුත් දැම්මලු. මොකද කියලා අහන කරන්න පුළුවන්.
SSD එක ඇත්තටම කරන්න පුළුවන් හොඳම දේ තමයි කුණු කොටකටගේ විසිකන්න එක. මොකද ගන්න පුළුවන් ජරා මොඩම් එක තමයිනේ. මොකද මාතෝ කර Windows 7 drive එකක් දාන ටෙස්ට් කරන්න SSD එකක් අරගෙන පුදුම දුකක් ඉඳලා යන්තම් හදාගත්තත් මොඩම් එකෙත් ගොඩක් ගැටලු තියෙනවා වගේ. සමහරලාට ඉතින් මෙයාගේ ලයින් එකේ ප්‍රශ්නයක්ද දන්නේ නැතිල නේද?
ඔව් එහෙම වෙන්න පුළුවන්.
මොකද මොඩම් එක විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට ඔයගේ ඩිස්කනෙක්ට් වෙන idle වෙන වෙලාවට ලයින් එකේ ගැටලුවක් තිබ්බත් ඔහොම වෙන්න පුළුවන්. තව දෙයක් බලන්න මේ ADSL ස්පිට එකක් හොඳ එකක් හයි කරන් ඉන්නවද කියලා. ADS නැත්නම් ටෙලිෆෝන් ලයින් එක කෙලින්ම ගහලා දිනා සමහරවිට කෝල් එනකොට මේක ඩිස්කනෙක්ට් වෙන ගති තියෙනවා සමහර මොඩම් වල. එහෙම දෙයක්.
ඔව් ඇත්තට මේක සමහරවිට අයිඩල් වෙන ප්‍රශ්නම නෙමෙයි මේ කෝල් එකක් ඉදිරි කට් වෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ.
ඔව් එහෙම ගැටලුවක් එන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට හොඳම වැඩේ තමයි ස්පීටර් එකක් දාලා නැත්නම් ස්පීටර් එකක් දාන එක සහ කෝල් එනකොට නැත්තම් ඩිස්කනෙක්ට් වෙන එහෙමත් ගැටලුවක් තියෙනවා නම් එක්ක මොඩම් එක නැත්තම් ලයින් එක චෙක් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ.
හැබැයි එහෙනම් යාළුවෙක්ගෙන් වෙන මොඩම් එකක් ගහලා බලලා
ඔව් මාරුවක් දාලා පොඩි බැලුවනම් හරි.
අපෙන් ප්‍රියල් අහලා තිනෝ එයා පාවිච්චි කරන්නේ මොබිටෙල් එකේ මෙගාබයිට් ගානට ගෙවන පැකේජ් එකල්ලු. ඉතින් කොච්චර මෙගාබයිට් යූස් කරනවද කියලා විස්තර හොයන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද කියලා.
දැනට ලේසියෙන්ම බලන්න පුළුවන් එක තමයි මොබයිල් පාට්නර් කියලා මේ ගොඩක් මේ ගන්න පාවිච්චි කරන්නේ ගොඩක් ලට හුවාවේ එකක් නයි ඒකත් එක සොෆ්ට්වෙයාර් එකක් එනවා.
ඔව්.
මේකේ ඉන්ඩිකේට් කරන ඩේටා යූසේජ් එක නැත්තම් DU meter කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා.
ඒක ෆ්‍රීද?
ඒක ෆ්‍රී කියන්නේ ෆ්‍රී හොයා ගන්න පුළුවන් ෂෙයාවෙයා එකක්. ඒ වගේ තමයි පාවිච්චි කරන බලා ටිකක් සාර්ථක වෙන්නේ. නැත්තම් ඉතින් මොබිටෙල් සයිට් එකෙත් account එකක් හදාගත්තොත් data usage එක යා site එකේ පෙන්වනවා. හැබැයි ඒක real time නෙමෙයි, session එක disconnect කළා විනාඩි 20ක් විතර ගියට පස්සේ තමයි site එක update වෙන්නේ.
ඔව්. මම ටික අපෙන් අහනවා සදීප N82 battery එකක් මේ යා ගන්න ගියලු Nokia මේ care center එකේ. ඒකේ ඒගොල්ලෝ කිව්වලු මේ stock cure වෙලා ගන්න විදිහක් නැහැ කියලා. මේක ගන්න පුළුවන් වෙන තැනක් තියෙනවද කියලා අහනවා අපේ.
පිටකොටුව.
පිටකොටුව තමයි. පිටකොටුවේ ඉතින් original battery කියන එක නම් ඉතින් හොයන්න සෑහෙන අමාරු.
මේ සතියක් විතර ඉන්න බලන්න ඉතින් eBay කෙනුත් ගන්න බලන්න.
eBay කෙත් ගොඩක් වෙලාට එන්නේ හොර බැටරි තමයි.
Chinese
පිටකොටුව ඉතින් ඇත්තටම කියලා original එකක් කියලා මෙහෙම පිටකොටුවේ කියලා බැටරි අහනවා. බැටරි ඔව් මල්ලි බැටරි දිනා 750 normal එක. original එක දිනා 1500යි. කෝකිල්ලත් එක බැටරි තමයි දෙන්නේ.
ඔව් ඒක නම්
අර හොටලෙට ගිහින් ප්ලේන් තිල්ලනවා වගේ තමයි.
අර මේ ඔරිජිනල් බැටරියක් ඉතින් මං හිතන්නේ 3000ක් වෙනවා. දැන් 600කට බැටරි පහක් විතර අරගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් ඒත් කමක් නැද්ද මම?
ඔව් මගෙත් හිතන්නේ නම් ඒක තමයි. මේ අනිත් එක අර ප්ලේන් ටික ගියා මතක් වුණේ. දැන් කඩේ ගිහිල්ලා වේටර් කියනවා මට සීනි අඩුවෙන් ප්ලේන් ටියක්. මට වැඩි කහට ප්ලේන් ටියක්. ඊට පස්සේ මට සීනි නැතුව ප්ලේන් ටියක් කියලා. වේට හරි මහත්තයා කියලා අතෙන්ට කියලා කියනවා. ප්ලේන් 3ක් දාන්න. ඒක තමයි ඊට
කම්ප්ලේන්ට් එක තමයි
හම්බෙන්නේ. කම්ප්ලේන්ට් එක හම්බෙන්නේ අර ස්ට්‍රෝන් ටී නිකන් ටී ඉල්ලනා වගේ තමයි. හිත හදාගෙන බොන්න ස්ට්‍රෝන් කියලා. ඔය වගේ වැඩ කරනවා මේ පිටකොටේ රෙදි අරෝමාව විකුණනකොට. එකම රෙදි රෝල මේකල් දෙකට කපනවා. සමහර අය ඉන්නවනේ අඩු වුණාමත් ගන්න හිතට හරිනේ. මන් මෙහෙම මීට වඩා මේ රෙද්ද ටිකක් ඕම නෝන මේක හොඳයි කියලා අර එක පෙන්නන එක දෙගුණයක් හිතට දීලා.
එකම රෙද්ද.
පිටකොටේ යනවා පරිස්සමෙන් යනවා මොකද දැන් නම් ඉන්න කලිසමත් දෙගුණයක් නේද තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි
ඔව් අරුණ අහනවා Microsoft Windows 7 වල හැම version එකම තියෙන එක DVD එකක් තියෙනවද නැත්නම් එහෙම එහෙම තියෙන ඒවා මේ කවුරු හරි මේ එකතු කරලා හදපු එකක්ද එහෙම Microsoft එකෙන් ඇත්තටම release කරපු නැති එකක්ද කියලා අහනවා.
අනිවාර්යෙන් කවුරු හරි හදපු එකක්.
මේ එහෙම දෙන්නේ නැහැ නේ.
ඕකේ Bill Gates edition එක තියෙනවද දන්නේ?
ආ එහෙමත් එකක් එනවා නේ.
Bill Gates edition එනවා ඊට පස්සේ එක එක edition එනවා unlimited edition එනවා.
2010 edition
Microsoft එකට වඩා ලංකා ගහන ඔය මේකේ editions මේ ඒක ඉතින් අනිවාර්යෙන් anu හදන එකක් අනිවාර්යෙන් virus එකක් තියෙන එකක්. ඉතින් ඕක කිව්වා මතක් වුණේ තව දවස් 12යි තියෙන්නේ නේද Windows 7 RC පාවිච්චි කරන කට්ටියට මේ දවස්වල notice එකක් එවෙනවා ඉතින් කට්ටියට.
ඔව්.
ඊට පස්සේ ඉතින් පැය දෙකකට වරයක් reboot එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ලබන මාසේ අන්තිම වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් ඊළඟට එක කතා ගන්න බා මේ ක්‍රැක් කරන්නේ කොහොමද කියලා. තාමත් අවස්ථා තියෙන Windows 7 Ultimate එකක් දිනා ගන්න.
ඔව්.
ඇයි ඔබට Windows 7 Ultimate එකක් දිනා ගන්න ඕනි කියලා ටෙක් කතාවලට අදාරය 12ට කලින් මේල් එකක් එව්වොත්
chance එකක්
තියෙනවා. Chance එකක් තියෙනවා unlimited Windows 7 එකක් දිනා ගන්න. මේක expire වෙන්නේ නැහැ.
කාටවත් ඒක සුසු නැත්නම් අපි ඒක බෙදා ගන්න.
ඔව්. ඉතින් මේ ළඟදී මට තවත් කතාවක් කරන්න ඕනේ Windows. දැන් අපේ office එකේ දන්නවනේ මේ Windows 7 එකක් දෙනවා කියලා. මන් තාම මගේ යාළුවෙට්ටත් මේ මං ගාව තිබ්බ Windows 7 කොපියක් දුන්නා ඔෆිස් එකේ. ඊට පස්සේ මේ මනුස්සයා මට කියනවා අඩෝ උඹ මට දෙනවගේ කොපිය උඹ දෙනවනේ අරගෙන.
දැන් කට්ටිය දැනද මේ කලින් ඔෆිස් එකේ හම්බෙච්චව දෙනවයි කියලා.
නෑ නෑ ඔෆිස් එකේ හම්බෙච්ච නෙමෙයි මේ ටෙක් කතා ටෑග් දෙන්නේ නම් Microsoft එකේ .net forum එකෙන් අරග දුන්නේ නම් මට හම්බෙච්ච එක ලයිසන්ස් මන් තුනක් ගත්තා. තුනේ එකක් ඒ යාළුවට දුන්නා. මොකද අප්ග්‍රේඩ් තුනක් ගත්තා.
ඔව්.
තුනේ එකක් දුන්නා ඉතින් අනිත් දෙක දාලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමුනේ.
දමිත අහන එයාටෙල් වල FUP එක තියනවද තියනවන ලිමිට් එක කීයද කියලා.
තියෙනවා
හැමෝටම තියෙනවා
හැමෝටම තියෙනවා ෆයිස් පොලිසි එකක්. මට මතකයි දෙන අන්ලිමිටඩ් පැකේජ් එක 10GB වලින් පස්සේ දෙකද FUP එක තියෙනවා.
බුද්ධිකා ස්කයිප් එකෙන් නම් ආවොත් නද
බුද්ධිකා ගමුද අපි බලන්න ට්‍රේ එකක් දාමු. ඒ අතරේ අපි කතාව කරගෙන යමු.
සසිකහල තියෙනවා වෙබ් එකෙන් මොකක් හරි බඩුවක් ගනිද්දි PayPal account එකක් හදාගන්නේ කොහොමද කියලා.
ඔව් වෙබ් එකෙන් නැත්තනම් බඩු ගන්න එපා. මොකද බඩුව බල්ලා ගන්න ඕනේ ගන්නකොට මොන වගේ කෙද්ද දන්නේ නැහැ. සමහරවිට ඒ ලස්සන ෆොටෝ දාලා තිබ්බට අවුල්. නැත්ත.
ෆිගර් මේ
වෙබ් එකේ ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙනවානේ.
ඔව්
ඉන්ටර්නෙට් එකේ නෑ. ඇත්තටම මේ බාණ්ඩ හා සේවා ගත්තත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මොකද
ඔව් දැන් මම මේ පොඩි සෙල්ලම් බඩුවක් කරගෙන රුබික්ස් කියුබ් එකක් ගන්න ගිහින් ඒක ඔරිජිනල් මේ පින්තූරේ තමයි දාල්දි බීබේගේ. හැබැයි ගෙදරට ආවේ නම් නිකන් සාමාන්‍යයෙන් පිටකොටු තියනකට වඩා පොඩ්ඩක් හොඳයි කා.
ඒවා කමෙන්ට් එකක් දැම්ම ෆීඩ්බැක්.
මම දැම්මා මේ
I do not test discount.
එහෙම කියලා දැම්මා. ඉතින් තේරුමන්නේ අන්තිමට හම්බුනේ
නැද්ද ඒක report කරන්න.
හැබැයි ඉතින් අර ගෙවන ගාන්ටනේ බඩු හම්බෙන්නේ
නෑ. ඒක ගොඩක් වෙලාවට මේ ලංකාව ගොඩක් අය තේරුම් ගත්ත දෙයක් නැති දෙයක් තමයි මේ ලාභ බඩු හිලක් කියන එක. ඇත්තටම මේ කටකහනට මිනිස්සු කියව ගත්තා නෙමෙයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් දෙන්න පුළුවන් මිලක් තිනවා. ඒ කියන්නේ උපරිම මිලක් නෙමෙයි.
භාණ්ඩයක් හරි සේවාවක්
හරි දෙන්න පුළුවන්. ඉතින් අර ඒකෙන් කියන්නේ මේ ගණන් හොඳ බඩුවම හොඳයි කියන එක නෙමෙයි. මේ ළඟදී පොඩි සමීක්ෂණයක් ගියා. මේ ඔප්පා කියලා බ්ලූරේ ප්ලේයර් එකක් තියෙනවා. ඒක සමන් $290ක් විතර ඉන්නේ. සමන් ගොඩක් හොඳයි කියන බ්ලූරේ ප්ලේයර් එකක්. ඊළඟට තවත් එක සමාගමකින් නම කියන්න මම ඇත්තටම මතක නැහැ දැන් සමාගම. ඒ සමාගමෙන් හදලා තියෙන තව බ්ලූරේ ප්ලේයර් එකක්. මේ බ්ලූරේ ප්ලේයර් එකේ ගාන හර්ෂිතන් ගියක් කියලා. $49,000. ඔව්. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මේක තමයි හොඳම බ්ලූරේ ප්ලේයර් එක. මේක මෙහෙමයි 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 කියලා තියෙනවා. එක සයිට් එකක් තියෙනවා මේ AVS forum කියලා. ගොඩක් ඔඩියෝ ඔය කියන්නේ ඔඩියෝ ෆයිල් අර කට්ටින් එක. මේ කෙනෙක් මේ ප්ලේයර් එක අරන් ගලවලා තිනවා. මේ ප්ලේයර් එකේ තියෙන අර $299 මේ ඔප්පා ප්ලේයර් එකේ තියෙන ඔක්කොම ටික හැමෝම මේ විදිහටම අර ගැතුළු විතරලා තියෙන්නේ. මේගොල්ලෝ වෙනස් කරලා තියෙන්නේ ඉස්සරහා ෆ්‍රන්ට් පැනල් එකේ පෙනුම විතරයි. ඉතින් ඒ කියන්නේ මිල ගණන් වැඩි ගිහුවත් හොඳ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට යම් දෙයක් දෙන්න පුළුවන් එක ගාණක් තියෙනවා.
ආවම ගාණක් තියෙනවනේ නේ. ඕනෙම බඩුවක් දෙන්න පුළුවන්.
ඔව්. ඉතින් ඒක නිසා ගන්න කොට අර ටිකක් හොඳ බඩුවක් හොයලා ගත්තාම හරි.
ඔව් දැන් සසිකගේ ප්‍රශ්නෙට මේ උත්තර කිව්වොත් එහෙනම් PayPal සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේක මේ ඇත්තටම එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේක අර වෙරිෆයි කරගන්නකොට බැංකුවට පොඩ්ඩක් මම කතා කළා. ඒ නම්බර් එක ඉල්ලගෙන වෙරිෆයි කරන පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. හැබැයි ඒක සරලයි කියලා තේරුම් ගන්න පුළුවන් සයිට් එකට ගියා නම්.
ඔව් අංකයක් කරන්න ඕනේ. PayPal එක කරේ නම් තමන්ගේ නමට තමන්ට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකක් තමන්ට ලැබෙන්න ඕනේ. වෙබ් කාඩ් එකක් ගත්තොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්ටේට්මන්ට් එකක් හම්බ වෙන්න තියෙනවා. සමහරවිට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. PayPal account එක register ලා සමහරවිට මුදල් ගෙවන්න ගියාම ඒගොල්ලෝ කියනවා මේ PIN number එකක් ගහන්න කියලා කියනවා. මේ PIN number එකේ තියෙන ක්‍රෙඩිට් කාඩ් එකේ ස්ටේට්මන්ට් එකේ PayPal එකේ සල්ලි ගත්ත තැනට ඉලක්කම් 4ක හරි 6ක හරි number එකක් තියෙනවා. මේ number එක PayPal site එකට ඇතුල් කරන්න පුළුවන්. මේ ඇතුළත් කරාට පස්සේ account එක verify වෙනවා. ඊට පස්සේ තවත් මුදල් ප්‍රමාණයක් ගෙවනකොට මේගොල්ලෝ කියන address verification එකක් කරන්න කියලා. එතකොට කියන්නේ අර ඇතුළත් කරපු credit card එකේ statement එකක් ඒගොල්ලන්ට scan කරලා එවන්න කියලා. ඊට පස්සේ තමයි ඇත්තටම account එක fully verified වෙන්නේ. නැත්නම් සමහර limitations ඇතිනවා. ඊට පස්සේ ඉතින් තවන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
මේ නම්බර් එක කාලින්ග මේ බැංකුවට කෝල් කරලා තහන්න බලන්නේ වෙලේ ට්‍රාන්සැක්ෂන් එක කියලා. දැන් වෙබ් කාඩ් එක ගන්නම් මේ මම කෝල් සෙන්ටර් එකට කෝල් කරලා අහන්න බලමු.
SMS notification 13 දා SMS එකක් විතර ආවයි.
ඔව් ඒක බල. හැබැයි වෙබ් කාඩ් එකේ ප්‍රශ්නෙන් සිල්න සමාලලට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් ඉල්ලුවත් කරන්න දෙයක් නැති වෙනවා. මොකද මේ වෙබ් කාඩ් එකට හම්බ වෙන්නේ නැහැ ස්ටේට්මන්ට් එක. ඒක තමයි එකම ගැටලුව.
හැබැයි අර තව ක්‍රමයක් තියෙනවනේ මේ ඒගොල්ලෝ ලියුමක් කියලා වෙරිෆයි කරන ක්‍රමයක්. ඒකෙන් නම් පුළුවන්.
ඔව් ඒකෙන් කරන්න පුළුවන්. ඒක ඉතින් ටිකක් කල් යනවා. අර ගණන් එක දවසෙන් වගේ මේ
ආවා. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා රජිත අහලා තියෙනවා එයා පිජින් අලුත් සංස්කරණයල් පාවිච්චි කරන්නේ 2.6.5 කියනකලු. මේකේ යුනිකෝඩ් වලින් ගහන වචන කිසිම දෙයක් පේන්නේ නැහැලු. ඔක්කොම අකුරු කොටු කොටුලු පේන්නේ. මේකට විසඳුමක් තියනවාද
කියලා. ඔව් පිජින් වල ගැටලුව අනිවාර්යෙන් Windows වල ඉන්න ඇත්තේ. මේක ඇත්තන GTK කියන ෆ්‍රේම්වර්ක් එකක් උඩ තමයි මේ පිජින් වැඩ කරන්නේ. මේක ඇත්තන මේ GTK වල තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක අර මගේ සයිට් එකේ බ්ලොග් එකේ මම ඒක හදාගන්නට තියෙනවා. මේ ස්කෝලපත ෆොන්ට් එක සිලෙක්ට් කරලා එන්කෝඩින් එක හදලා පොඩි තීම් එක වෙනස් කරලා. ඒකට අපි ලින්ක් එකක් දාමු නේද?
ඔව්.
බුද්ධික අපිත් එක්ක සම්බන්ධ වෙනවද කියලා?
නෑ යාට මං හිතන්නේ සද්ද වැඩි කියලා මේ කෝල් කරනවා කියලා. හැබැයි අපි අහන් ඉන්නේ
පාටිය නැගලා යනවල නේද? හොඳයි. එහෙනම් හැපි බර්ත්ඩේ කියමු බුද්ධිකට නේ.
අපි මේ ගැන කතා කරලා තියෙන කාලෙක මේ TCP IP OSI මොඩල් වලින් කරන කාර්ය කියන්න පුළුවන්ද කියලා අහනවා.
හරි. මොකද්ද තියෙන ප්‍රශ්නේ අහන් ඉන්නේ?
TCP IP OSI මොඩල් වලින් කරන කාර්ය සිංහලෙන් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්
නේද? අප්පා.
බුද්ධික වෙන
මේ අපි ලෙක්චර් මහත්තයට බාර දෙමු නේ. ඕක ඉතින් කට ගන්න කියලා දින
කියලා තිනවා. එහෙම මේ කටින් කියනට වඩා එක පොඩක්
කටින් කියන්නේ නැද්ද කොහොමද එකදායක ඇත්තන මේ කටින් කියන එක මේක සත්‍යතරයන්
රූපයක්.
හර්ෂෝ අම්මි හර්ෂෝ බයිට් කරේ නැහැ. උග දවසකින් එකදායකට ආවා මේ මෙතෙන්ට. ඔන්න අද දෙන්න බෝලේ
ටික නැති
ඉන්නේ. OSI ලේයර් එක ගැන කියන්න.
ඇත්තට මට මතක නෑ ඕක මේ
පොයිසයි ලේරෙක් කියලා කියන්නේ TCP IP වල ඇත්තටම මේ කමියුනිකේෂන් ලේයර් එක. ඒ කියන්නේ ප්‍රොටෝකෝල් ලේයර් එකක් තියෙනවා, ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් ලේයර් එකක් තියෙනවා. සදීපට මේක සරලව කියන්න තේරෙනවා?
සරලව කියන්නේ
සරලව නේද? මම හිතන්නේ ඕක අපේ අර ටෙක් කතා ගෲප් එකෙත් කඩේ
ගෲප් එකෙත් ගොඩක් කතා කරමින් ඉන්න මේ අනික මේ ඕක ඇත්තටම
මේ වැඩක් නෑ ඇත්තටම. මේ
පොයිසයි ලේයර් එක කියන්නේ හાર્ඩ්වෙයාර් එකේ සිට, හાર્ඩ්වෙයාර් එකේ කියලා කියන්නේ වයර් එකේ සිට TCP IP ප්‍රොටෝකෝල් එක, ඒ කියන්නේ කම්පියුටර් එකට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන ප්‍රොටෝකෝල් එක දක්වා තියෙන ලේයර්ස්. ඒ කියන්නේ මේ එක 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 ලේයර්ස් ටික. ඉතින් සදීපට සාමාන්‍ය මට වඩා පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවනේ.
ඒ ඇත්තටම දැන් ඔය OSI ලේයර් එක කියන එක නෙට්වර්ක් සම්බන්ධව හා හරි මොකක් හරි කම්පියුටර් හරි මොනවා හරි දෙකක් අතර ඩේටා කමියුනිකේෂන් වලට හදපු නිකන් ස්ටෑන්ඩර්ඩ් එකක් වගේ එකක්.
ඔය දැන් එක කම්පියුටර් එකෙන් තව කම්පියුටර් එකට ඩේටා යනකොට එක එක ලේයර්ස් වලට
කඩලා දින දැන් අර මං කිව්වා වගේ දැන් අපි ඊතම් පරිග දැන් මෙතන පරිගණක දෙක සම්බන්ධ කරලා තියෙනවා නะ. පළවෙනිම මේ දෙක අතර තියෙන සම්බන්ධය දැන් මේ ෆිසිකල් කනෙක්ටිවිටි එක. ෆිසිකල් කියන්නේ වයර් එක. වයර් එක හරි ස්විච් එකක් තියෙනවා නම් ඊට පස්සේ ඊට ඇසි ඩේටා ලින්ක් එක තියෙනවා. ඩේටා ලින්ක් එක කියලා කියන්නේ මේ දෙක අතර ඉලෙක්ට්‍රොනික විදියට දත්ත මාරු වෙන කැලේ කියන්නේ physical address වෙන එක, කියන්නේ MAC addressing ඒ වගේ ඒවා. ඊට පස්සේ network layer එක තියෙනවා. මේක ඇත්තටම logical addressing වෙන එකක්. ඒ කියන්නේ packet මාරුවෙන් කරන්න තියෙන එක.
ඊට පස්සේ තමයි packet කියන එක.
ඔව්. ඊට පස්සේ එනවා මේ segment එක. segment layer එක කියලා කියන්නේ transport layer එක. කියන්නේ මේ packet උඩ data end to end යවන එක. ඊට පස්සේ session handling. session handling කියලා කියන්නේ මේක මේක එනවා, දැන් මෙයා නවතිනවා, ඊළඟ යාට session එකට ඉඩ දෙනවා. ඒ වගේ connection initiate කරන ඒවා ඒ වගේ ටික. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් ලේයර් එක තියෙනවා. ඒ කියන්නේ ඩේටා ලේයර් එක ඇතුලේ මේක තියෙන්නේ. මේකෙන් කරන්නේ දත්ත එහෙට මෙහෙට යවන එක, පෙන්වන එක, එන්ක්‍රිප්ට් කරන එක, ඒ වගේ දේවල් කරන එක.
ඒක පොඩ්ඩක්
software මේක ඇත්තටම ඒ හරියට ඇත්තටම මේ session ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් ලේයර්ස් කියන්නේ මේ software වලදී නේ. ඊට පස්සේ උඩට තියෙන ඇප්ලිකේෂන් ලේයර් එක. ඇප්ලිකේෂන් ලේයර් එක කියන්නේ network process තියෙන ඒවා. ඊට පස්සේ TCP IP වලින් communicate වෙන ඒවා. ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අර packet frame ඉත ෆිසිකල් එක නෙට්වර්ක් ඩේටා ලින්ක් කියලා කියන්නේ මේ ඇතර මීඩියා ලේයර්ස් ටික. මීඩියා එක කියලා කියන්නේ ෆිසිකලි අපිට පේන මේ වයර්, ස්විච් ඒ වගේ ටික. ඊට පස්සේ තියෙන්නේ ඔක්කොම හෝස්ට් ලේයර්ස් ටික. ඒ කියන්නේ මොන හරි ප්‍රොටෝකෝල් එකක් නැත්නම් අපිට අල්ලලා ගැල්ලා බලන්න බැරි ටික තමයි එතනින් උඩට තියෙන ටික. ඉතින් ওই ටික තමයි OSI ලේ.
කියන්නේ මේ කමියුනිකේෂන් වලට ඇප්ලිකේෂන් ලියන්නයි අපිට ඒක යූස් කරන්න පහසු වෙන තමයි මේ ලේයර්ස් හඳුල්ලා දීලා
තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම කතා ඒ කියන්නේ කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක කියන්නේ මේ TCP UDP වගේ ප්‍රොටෝකෝල්ස් වැඩ කරන එකට තමයි ට්‍රාන්ස්පෝර්ට් ලේයර් කියන්නේ. නෙට්වර්ක් ලේයර් එක කියලා කියන්නේ ඇත්තටම මේ රවුටර්, ස්විචර්ස්, කේබල් ඒ වගේ තියෙන ටික. ඉතින් ඒව ඇතුලේ යනකොට තමයි ඒක වෙනස් වෙන්නේ.
ඩයග්‍රෑම් එකක් අරන් එහෙම කියලා දෙන්න පුළුවන් නම් හොඳ. ඒ කියන්නේ අපි නිකන් කිව්වට වැඩක් නැහැ ඇත්තටම.
එතක මේ චතුර්ණිය
දැමන හරි අපි.
චතුර්ණිය එතක මහල් දෙන කාලින්ග එයාගේ ඔෆිස් එකේ මේ අය කියනවලු රවුටර් එක වැඩ කරන ලේයර් 3 හබ් ෆිසිකල් ලේයකින් කියලා. මේක පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා.
ලේයර් 3 කියලා අපි කලිනුත් කිව්වා. ලේයර් 3 කියලා කියන්නේ මේ නෙට්වර්ක් පැකට් ලේයර් එකකින්. ඒ කියන්නේ පැකට් ස්විචින් ඒ වගේ දේවල් කරන්න බෑ. මොකද සමහර ස්විචස් තියෙනවා මේ මැනේජබල් ස්විචස් කියලා. ඒ මැනේජබල් ස්විචස් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ මේ පැකට් ස්විචින් හරියට. ඒ කියන්නේ ස්විච් එයාට අපිට ෆිසිකලි කියන්න පුළුවන් පැකට් හෑන්ඩ්ලිං. ඒ කියන්නේ බෑන්ඩ්විඩ්ත් ත්‍රොට්ලිං ඒ වගේව මැනේජ් කරන්නත් පුළුවන් ස්විචස් සමහර ඒවා තියෙනවා. ඉතින් ඒවා ගොඩක් වෙලාවට ඉතින් අනිවාර්යෙන් ස්විච් එකක් කියලා කිව්වම ෆිසිකල් සහ ඩේටා මේ නෙට්වර්ක් එකේ ලේයර්ස් තුනම ওই ස්විච් එක ඇතුලේ තියෙනවා.
ඔව්.
ඉතින් ඒක නිසා අනිවාර්යෙන්
එක ලේයර්
එක මීඩියා ලේයර් එකේ තියෙන තුන තමයි තියෙන්නේ.
අතරම කාලින්ක දැන් ඔය රවුටර් කියන එක ලේයර් 3 කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හાર્ඩ්වෙයාර් ටික, ඒ කියන්නේ වයර් ටික සහ ඒක සිග්නල් ටික තමයි පළවෙනි ලේයර් එකට අයිති වෙන්නේ.
ඔව්.
ඒත් ඒකෙදි මොන හරි ස්විචින් වැඩක් කරනවා නම් ස්විචින් වැඩක් කරනවා නම් ඒක ලේයර් 1 ස්විච් එකක් විදියට තමයි කියන්නේ. එතකොට අපේ හබ් කියලා තියෙන ඒවා ඒකට තමයි ඇති වෙන්නේ. මොකද හබ් එකක් කියන එක ඇත්තටම ගත්තොත් එහෙම
ඒක
ට්‍රාන්ස්ෆර් එක අනිත් ඔක්කොටම යවලා දානවා අනිත් වගේ වැඩක් කරන්නේ. එතකොට ඒකෙදි අර කිසිම අපේ ඩේටා පැකට් එකක් ඩිස්ඇසම්බල් කරලා බලලා ඒක ඇතුලේ මොනවද වෙන්නේ කියන ඒවා ගැන කිසිම අයිඩියා එකක් ගන්නෙ නැහැ. ඊට පස්සේ ස්විච් වලට ආවම අපි සාමාන්‍යයෙන් ස්විච් කියලා තියෙන ඒවාට ආවම අපි MAC address එක අනුව ස්විච් කරනවා. ඒ කියන්නේ
පොල් ලොජිකල් ඇඩ්‍රෙසින් කියන
ඒවා නේද? ස්විච් කරනවා. එතකොට ඒවා layer 2 switches
කියලා data links කියලා කියනවා.
ඔව්. ඊට පස්සේ අපි layer 3 වලට ආවම IP එක එනකම්ම අපි disassemble packet එක disassemble කරලා බලලා ඊට පස්සේ තමයි කොහටද මේක යන්න ඕනේ කියන එක තීරණය
කරන්නේ. ඔව්. ඒ කියන්නේ logical addressing.
ඔව්. ඒ වගේ ඒවා ටික layer 3 switches. ඒවට තමයි router නම් ඒවා ටික අයිති වෙන්නේ.
ඔව්. අනිවාර්යෙන් ඒක software එකකින් තමයි මේ ටික කරන්නේ. hardware වලට අමතරව.
චතුරනේ තව ප්‍රශ්න දෙක තුනක් මහල් තියෙනවා
මේ. මයිදන් එයා මට විදිහේ CCNA වගේ එකක් කරනවා නේද?
හල් තියෙනවා මේ 64 බිට් සහ 32 බිට් කියලා OS තියෙනවනේ. ඒ වගේම hardware වලත් කතා කරනවනේ.
ඔව්.
මොකද්ද මේ කියලා හල් තියෙනවා මේ දෙකෙන් අදහස් කරන්නේ.
මයි දන්නේ ටෙක් කතා X කියන වැඩසටහනදී අපි මේ 64 bit සහ 32 bit ගැන කතා කරා.
මේ බාරතුමර කතා කරලා
තියෙනවා. ඔව්. ඒ වුණාට සරලව කිව්වොත් එහෙනම් මේ ඇත්තටම address space එක කියන්නේ එකවරකට යවන්න පුළුවන් bit සංඛ්‍යාව තමයි. ඉතින් 32 කිව්වොත් 32ක් යවන්න පුළුවන්, 64 කිව්වොත් ඒ වගේ දෙගුණයක් යවන්න පුළුවන්. ඒ වුණාට 32 bit OS එකකටද 64 bit OS එක fast කියලා කියන්න අමාරුයි සමහරවිට. මොකද ඒක දාවන්නේ නැහැ application එක. ඒ application support කරන ඒවා. හැබැයි ඉතින් එකම වෙනස තියෙන්නේ Windows ගත්තොත් එහෙම 32 bit එකේදී 4GB කියන memory limit එකක් එනවා maximum addressing limit එක. ඒක 4GB වලින් එහාට යනවා නම් අනිවාර්යයෙන් 64 bit application එකක් දාන්න ඕනේ. හැබැයි Linux වලදී මේක පොඩි වෙනසක් තිය�නවා. Linux වලදී PEA physical address PEA kernel එකක් දැම්මොත් මේ address layer එක 32 වලින් වැඩ OS එකක් උනස් 4GB වලට වඩා memory පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට කතා කරන්නේ processor එක සහ bus වල තියෙන width එක.
මම අහලා තියෙනවා පොඩ්ඩක් අර resources වැඩියෙන් පාවිච්චි කරන application දාන්න හොඳ 64 bit OS වල කියලා.
ඔව් ඒ කියන්නේ සදීප නේද සදීප. ඒ කියන්නේ 64 bit වලට හදපු application එකක් නම් ඒක 64 bit optimized application එකක් නම් 64 bit OS එක ලුවන එක වේගවත් වෙන්න පුළුවන්. ගොඩක් memory පාවිච්චි වෙන ගොඩක් process run වෙන එකක් නේද සදීප.
ඔව් ඒක නම් එහෙම තමයි. ඇත්තටම 64 bit application එක 32 bit OS එක දුවන්න බැහැ කියලා තමයි මම නම් දන්නේ.
ආ නෑ ඒ කියන්නේ බෑක්වර්ඩ් දුවන්න බෑ සදීප කොහොමද? ඒක පිළිගන්නේ නැහැ මට.
මේ අනිත් එක අර
32 එකක් 64 එකේ පුළුවා.
32 එකක් 64 එකේ පුළුවන්. ඒක හරි. එතකොට අර ප්‍රොසෙසර් ගැන කිව්වොත් එහෙනම් ප්‍රොසෙසර් එකේ අර එළියට පේන තියෙන ඇඩ්‍රස් ඩේටා බස් වලට වැඩි අර ප්‍රොසෙසර් එකේ ඩේටා රෙජිස්ටර් එකේ width එක තමයි ඇත්තටම ඔය 32 bit 64 bit කියලා කියන්නේ. අපි Pentium processor එකක් ගත්තොත් ඇතුලේ තියෙන registers ඔක්කොම bit 32ක් පළල registers තමයි තියෙන්නේ. එතකොට අපිට direct memory address කරන්න පුළුවන් හරි directly අපිට integers කියන්න පුළුවන් හරි bit 32 කියව වෙනකන් විතරයි. හැබැයි processor එකෙන් එළියට තියෙන data bus එක නිකන් බැලුවොත් එහෙම තියෙනවා bit 64. එතකොට අපි 32 bit කියලා processor එක කියන්නේ අර ඇතුලේ තියෙන ඇතුලේ යාට කරන්න පුළුවන් හැකියාව තියෙන ගානට විතරයි.
ඔව් අනිත් ඒවට මුකුත් එක සමහර 32 bit processors තියෙනවා මේ EMT 64 supported කියලා නේද?
ඔව්.
ඒ කියන්නේ virtually emulated 64 bit.
ඔව්. ඒ වගේ ඒවායේදී අර 32 bit register set දෙකක් තියාගෙන කරන මේ කියන්නේ දැන් අපි හිතමු මේ මොන හරි ඉලක්කයක් එකතු කරන්න ඕනේ කියලා. එයා කරන්නේ දැන් 64 bit දෙකක් එකතු කරන්න 32 bit එකේව දෙපාරක් එකතු කරලා 64 bit එකක් පෙන්නනවා. ඔව්. දැන්
මුලා කිරීම
64 bit එකක නම් කෙලින්ම එකපාරම 64 bit numbers දෙක එකතු කරන්න පුළුවන්.
මේ එතකම කාලෙක තියෙනවානේ මේ සදීප i386 i586 i686 කියලා. මේ ගැනත් පොඩ්ඩක් කතා කරමු.
එහෙනම් ඇත්තනම් CPU instruction sets ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ i386 කියලා කියන්නේ 386 RISC මේ complex CISC instruction set එක ගැන. ඊට උඩට ආවම Pentium 4 වලදීද 586 වෙන්නේ සදීව?
ඊට කලින් ඉන්නේ.
486 වලදී 486 නෙමෙයි Pentium කියනකොට 586 වෙලා තියෙනවා.
586 වෙලා නේද? 686 තමයි
Pentium 3 එකේ වගේ තමයි.
ඔව් ඒ කියන්නේ Pentium Pentium මුළු range එකේ කියන්නේ
පටන් ගන්නකොටම නේ.
Sorry මුලින්ම පටන් ගන්නකොට තිබුණ Pentium කියලා නිකන් එකක් තිබේ Pentium 1 කියලා තියෙන එක. අන්න ඒක තමයි 586
කියන්නේ.
ඊට පස්සේ 686 කියන්නේ Pentium Pro එකේ ඉඳලා එන ඒවා ටික. 386 කියන්නේ නම් ඇත්තටම 386 එකේ තිබුණ ඒවා ටික තමයි. එතකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම ওই 686 වලින් පස්සේ කට්ටිය ඔය hard architecture වල P6 P7 කියන නම් පාවිච්චි කරන්න පටන් ගත්තා. දැන් අපේ Core 2 Duo වල එහෙම තියෙන්නේ P7 කියලා තියෙන architecture එක තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර number එකක් විදියට කියනවා නම් ඒ architecture එක තමයි තියෙන්නේ.
ඔව්.
සමහර වෙලාවට මේ අර කලින් කිව්වා වගේ මේක instruction set එකට පාවිච්චි කරනවා අපි assembly program එකක් එහෙම ලියද්දි assembly language එකෙන් ලියනවා නම් කොට සමහර වෙලාවට උඩ ඒ කියන්නේ program එක පටන් ගන්න කලින් අපි පොඩි directory එකක් දානවා මේ i386 i586 එහෙම කියලා. ඒකෙන් කියන්නේ assembler එකට අපි කියනවා මේක මේ 386 වලට optimize කරන්න නැත්නම් ඒ architecture එකට optimize කරන්න කියන එක.
ඔව්
දැන් ඒ වගේ usage එකකුත් තියෙනවා මේ අපි programming පැත්ත ගත්තොත්.
ඔව් අනිත් එක දැන් ගොඩක් ඔපරටින් සිස්ටම් ටියක් ඉන්ටෙලිජන් මොකද ඒවා ප්‍රොසර එක ඩෙන්ටිවයි කරලා ඒ අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන් සෙට්ස් පාවිච්චි කරනවද නැද්ද කියලා තීරණය කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් SSE කියන ඒවා ඊට පස්සේ 3D now AMD වල ඕවගේ ඉන්ස්ට්‍රක්ෂන් උනත් තියෙනවනම් පාවිච්චි කරනවා නැත්තම් පාවිච්චි කරන්නේ. දැන් Mac සමහර OS වල කියන ඇත්තටම මේ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ SSE නේ සදිව
සිංගල් ඉන්පුට් සිංගල් අවුට්පුට් ඩේටා තමයි ඒක කියන්නේ.
ඔව් ඔය වගේ ඒවා සමහර අයගේ රික්වයර්මන්ට් තියෙනවා. ඉතින් ඇත්තටම මේවා සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් කරන අයට සහ අපිට ගොඩක් වෙලාට අදාළ වෙන්නේ නැහැ. මොකද මේ හෑන්ඩ්ලින් එක ගොඩක් වෙලාට OS එකෙන් කරන්න හින්දා.
අර 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 මං කියපු එක ඇසම්බලි ප්‍රෝග්‍රෑම් කවුරුහරි ලියනවා නම් තමයි ඉතින් මොන වෙන්නේ. ඒක බොහොම අතලොස්සක් දෙනකොට තමයි.
කවුරුත් එහෙම ලියන්නේ නැහැ නේ මෙතන? ඇසම්බලි? සදීපනන් ලියනවාද?
දැන් නම් නෑ ඉස්සර නම් ලිව්වා.
පවිත්‍ර මේ අහලා තියෙන අපෙන් වීඩියෝ කැමරා හතරක් පාවිච්චි කරලා ක්‍රිකට් ක්‍රිකට් කියලා නෑ ක්‍රීඩා තරඟයක් සජීව මේ ස්ට්‍රීම් කරන්න ගමන්ද කියලා ඉන්ටර්නෙට් එකට.
වීඩියෝ කැමරා හතරක් පාවිච්චි කරනවා නම් වීඩියෝ කැමරා හතරට හතර දිනක් ඕනේ. ඒ හතර කරන්න හතර එක තැනක තියන්න බෑ. ඒකට හතරෙන් එක පේන හින්දා හතර හතර පැත්තකට දැම්ම නම් හරි
නෑ. යාගේ ප්‍රශ්නේ තියෙන ඉන්ටර්නෙට් එකට දාන්න කොහොමද කියලා.
අපයිට් කරන එක නෙමෙයි.
නෑ නෑ.
ඒනම් කරන් තියෙන ඇත්තටම මෙයාට වීඩියෝ ස්විච් එකක් ඕන වෙනවා. වීඩියෝ ස්විච් එකක් සහ දැන් කැමරා හතර එක ළඟ තියාගන්න නැතුව දුර තියනවා නම් මේ කැමරා ස්විච් එකට සම්බන්ධ කරන්න වයර් පාවිච්චි කරන එක නම් ටිකක් සමහරවිට ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන්. මොකද දැන් මේ සාමාන්‍ය පාවිච්චි කරන ප්‍රොෆෙෂනල් කැමරා නෙමෙයි නම් මේ AV කේබල් එකක් ගොඩක් දුරට ඇදගෙන આવොත් මැද්දේදී සිග්නල් ලොස්ට් වෙන්න පුළුවන්. මෙයාට මේ සඳහා VHF හරි නැත්නම් වීඩියෝ ට්‍රාන්ස්මිටර්ස් තියෙනවා මේ කැමරා වලට පාවිච්චි කරන්න. සමහර අය මයික්‍රෝවේව් වල රන් වෙන්නේ, සමහර අය UHF රේන්ජ් එක රන් වෙන්නේ. ඒක කැමරකට හයි කරගත්තානේ යාට රිසීවර්ස් ටික එයා බ්‍රෝඩ්කාස්ට් කරන තැනට ගන්න පුළුවන්. ඊට පස්සේ යාට මොනිටර්ස් හතරක් මෙතෙන්ට හයි කරගන්න වෙනවා. මොනිටර්ස් හතරක් කියලා කියන්නේ මේ කැමරා හතරෙන් එන අවුට්පුට් හතර බලා ගන්න. ටීවී හතර පොඩි පොඩි සාමාන්‍ය දැකලා තියෙන බ්‍රෝඩ්කාස්ට්. ඒකෝර තමයි ටීවීස් ටික තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ ස්විච් එකක් මෙයාට අවශ්‍ය වෙනවා. වීඩියෝ ස්විච් එකක් කියලා කියන්නේ ඉන්පුට් හතර අරගෙන ඒ වෙලාවට කොයි කැමරකද ඉන්පුට් එන්නේ කියලා තෝරගන්න. ඊට පස්සේ මේ ඔක්කොගේ මේන අවුට්පුට් එක කම්පියුටර් එකට සම්බන්ධ කරන්න යන කැප්චර් කාඩ් එකක් වගේ එකක් කරා. කැප්චර් කාඩ් එකක් අනිවාර්යෙන් ඕනේ. මේක USB වෙන්නත් පුළුවන්, PCI කාඩ් එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ආ කවුරු හරි ස්ට්‍රීම් කරන්න දැන් Ustream වගේ පාවිච්චි කරනවා. Ustream ලගේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා කරන් කරන්න පුළුවන්. ඉතින් එයා ප්‍රොෆෙෂනල් ලගේ ටිකක් ලොකුවට කරනවා නම් මේවට හදපුම ඒවා තියෙනවා මේ ට්‍රයි කාස්ට් ඒ වගේ කියලා අපි ඒව කතා කරත් වෙන ලක්ෂ 3-4 ගැන තමයි කතා කරන්නේ. හැබැයි වීඩියෝ ස්විච් එකක් ගියත් සාමාන්‍ය මිලක් වෙනවා වීඩියෝ ස්විච් එක. ඉතින් පොඩ්ඩක් ඒ කියන්නේ සාමාන්‍ය බජට් ඉදිරිය කරගන්න ඕන නම් මෙයාට අර 3-way ස්විච් එකක් දාගත්තා නම් පොඩ්ඩක් ටිටිටි ගාන කැමර තුනට මාරු කරන්න පුළුවන්. හැබැයි අර ඉතින් මාරු වෙන අතර එන වීඩියෝ සිග්නල් නිකන් ගැස්සිලා අර ස්මූත් ට්‍රාන්ස් එකක් නෙමෙයි වෙන්නේ. සදීප දන්නේ විදියට වීඩියෝ ස්විච් එකක් අපිට නිකන් ලේසින් හදාගන්න පුළුවන්ද මේ? ඒ කියන්නේ ටිකක් ස්මූත්ලි ට්‍රාන්ස් වෙන වීඩියෝ ඇම්ප්ලිෆයර් එකක් දාලා එමුණොත් මික්සින් කරන්න වෙනව නේද?
ඔව් ඒකටම හදපු චිප් තියෙනවා. ඉතින් එහෙම එකක් අරගෙන හදුවොත් නම් පුළුවන්. නැත්තම් අමාරුයි අර මේ කලින් කිව්ව වගේ එකකින් ඉඳලා අනිත් එකට ස්විච් කරනකොට ගැස් වෙන දේවල් තියෙනවා. අර ඒකේ තියෙන අර ෆ්‍රේම් සින්ක් කරන්නේ නැතුව නිකම්ම යන හින්දා තමයි
වීඩියෝ ස්විච් එකක් කාගෙන් හරි ඉල්ල ගන්න. නැත්තම් ගොඩක් වෙලාවට මේ වගේ ඒවා මේ ඔඩියෝ වීඩියෝ කරන තැන්වල විකුණ ඒ කියන්නේ රෙන්ට් එකට ගන්න තියෙනවා. ඒ දවස්තාවට විතර රෙන්ට් එකට ගන්න. ඒ වගේ එකක් ගත්තා නම් ගොඩක් වෙලාවට හරිය හොඳයි කියලා හිතනවා. මොකද මේ වීඩියෝ ස්විච් වල තියෙන වෙනසක් තමයි වීඩියෝ සහ ඔඩියෝ වෙනම තියෙන්නේ. කියන්නේ අර කමෙන්ටරි කවුරු හරි කරනවා නම් කමෙන්ටරි වෙනම මික්ස් කරලා අරගෙන ගන්න බුණා. ඊට පස්සේ කැමරා වලින් මයික් ෆීඩ්ස් වෙනම අරගෙන ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් නොයිසස්
පොඩි මේ මොනවාද මේ වෝකි ටෝකි ටිකකුත් තියාගන්න ඕනේ.
ඔව් අනිවාර්යයෙන් වෝකි ටෝකි එකක් අවශ්‍ය වෙනවා. මොකද කැමරා කෙනාව ගයිඩ් කරන්න. මොකද ඒ කියන්නේ එහෙම ප්‍රොෆෙෂනල් විදිහට කරනවා නම් නැත්නම් කැමරා එක කෙනා පිස් එක් වගේ හිටමෙට අල්ලන් දීලා හතර දේ එකම දේ කරොත් එහෙම ටිකක් කවුල් නින්දා ඒක පොඩ්ඩක් මැනේජ් කරගන්න. සාමාන්‍යයෙන් නම් ප්‍රොෆෙෂනල් කට්ටිය නම් මේ කමියුනිකේෂන් පාවිච්චි කරනවා. අඩු ගානේ ෆෝන් එකක්වත් එයාට දීලා තිබ්බනම් කණේ ගහගෙන ඉන්න කෝල් එක කොන්ෆරන්ස් කෝල් දාලා කැමරා වන් මෙහෙම කරන්න කියලා. ඉතින් ඒ වගේ කරනවනේ එහෙම කරන්න පුළුවන්.
අපිට SMS වලින් අහලා තියෙනවා Windows 7 RC කම්පියුටර් එක Huawei E1550 modem එක safely remove කරන්න බැරිලු. XP වල නම් මේක රිමූව් වෙනවලු. ඒත් Windows 7
ඇත්තට මේ මොඩෙම් එක සේෆ්ලි රිමූව් කරන්න දෙයක් නැහැ. මොකද ඒක රීඩ් ඔන්ලි එකක් විතරයි. ඒක නිකන් ඇදලා ගත්ත කියලා කිසි ඩැමේජ් එකක් වෙන්නේ නැහැ.
ඒක නෙච්චර මේ වරි වෙන දෙයක් නැහැ නේ.
එක දෙය අර මේ data pen වගේ නම් අර read වෙවි දෙනකොට ගැලවුවොත් data loss වීමක් වෙන්න පුළුවන් නේ.
මේ කනිෂ් කහලා තියෙනවා මේ search engine වල නමක්කර වෙබ්සයිට්යක් හරි උදාහරණයක් විදිට කාලිංග කියල ගැව්වාම කාලිංගගේ නම එන්න කොහොමද කියලා ඔටෝ කම්පලීට් ඔටෝ සජනයක් විදිට
ඒක දාලා පුළුවන් අපිට මේ කාලිං
හමදාම කරන්න ඇත්තන මොක
කාලිංග මේ ගුගල් එකට
කාලිංග
ඇත්තනම තිල්ල මෙහෙමයි හැමදාම උදේ පාන්දර පාට නැගිටලා වත්තේ ගිහිල්ලා මල් වට්ටියක් කඩාගෙන ඇවිල්ලා බුදු බුදු හාමුදුරන්ට පූජ
කරලා
බුදු හාමුදුරන්ට පූජ කරලා දන්න ගාලා වැඳලා අනේ ගූගල් දෙයියනේ මගේ නම ගැවුවාම එන්න කියලා
ඊට පස්සේ හැම පැයකටම පාරක් තමන්ම සර්ච් කරන තමයි
ඇත්තටම මේ ගූගල්ලා ඒ කීවර්ඩ්ස් ගන්න ඇත්තටම ඒගොල්ලෝ ෆ්‍රීකවෙන්ටලි සර්ච් කරපු ලිස්ට එකෙන් තමයි ගන්න ඇත්තට මේ කියන්නේ මාවෙච්චර සර්ච් කරනවා කියලා මමත් අද තමයි දන්නේ
අද තමයි අපිත් මේක බැලුවේ
මාවෙච්චර සර්ච් කරනවා කියලා ඒ කියන්නේ කෙනෙක්ගේ නම ගහලා සර්ච් කරනවා නම් ඊළඟට ඒක ගොඩක් අය සර්ච් කරනවා නම් ඊළඟට වෙන්නේ මේගොල්ලෝ ඉන්ඩෙක්ස් එකේ තියන් ඉන්නවා මේවා ෆ්‍රීකවෙන්ට්ලි යූස් කීවර්ඩ්ස් කියලා. ඉතින් ඒ අකුරු එනකොට වෙන්නේ ඒක උඩට
එනවා. මේක අතරම ගොඩක් වෙලාවට අර වෙබ්සයිට් වල තියෙනක නෙමෙයි මේ මිනිස්සු එන්ටර් කරන එක තමයි සේව් කරගන්නේ.
ඔව්.
මිනිස්සු මේ මොකද්ද සර්ච් කරන්නේ කියලා ඒක තමයි.
ඔව්. ඊළඟට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපේ හර්ෂගේ නම ගෙවුවාම මුකුත් දෙන්නේ
නැහැ. ඒකත් සෑහෙන ප්‍රශ්නයක්.
හර්ෂත් මේ නෑ මේ දැන් බුදුහාමුදුරන්ගේ මේ පින්තූර තියලා නෙමෙයි ලවඳින්නේ දැන්
කාලේ ආයි ආයි ඩිස්ක්ලේමර් එකක් දාමුනේ මපිය විහිළු ගාලා බයිට් කරන්න මේ කම්මැලි ගම යන්න මිස නැතුව පෞද්ගලික ඒ අය ප්‍රශ්න අහන එකට hina වෙනව
නෙමෙයි
ඔව් කට්ටිය තරහ වෙන මොකද එකසර තරහ වුණා මතකද
තරහ වුණා බැලන
ඔව් මේක ඇත්තට මේ අහලා තියෙන මේ ටෙක් කතා වගේ හැම ගැහුවාම කොහමද ටග් ගාලා එන්නේ කියලා මේ ඒක අර වෙන්නේ කලින් අපි කිව්වා වගේ දැන් මේ හුඟක් කට්ටිය සර්ච් කරොත් මේ ගැන මොකක් හරි කීවර්ඩ් එකක් අපි කියන්නේ සර්ච් කරන දෙයකට කීවර්ඩ් එකක් කියලානේ
සජෙෂන් වල නම් සල්ලි දීලා දාගන්න ඉඩියක් නැහැ නේ අතරම
කීවර්ඩ් එකක් සර්ච් කරද්දී ගොඩක් කට්ටිය මේක සර්ච් කරොත් එහෙම ඒක Google එකෙන් සේව් කරලා තියා ගන්නවා ඒකෙන් තමයි මේ ඔටෝමැටිකලි පෙන්වන්නේ මේ
අතර ඔය සජෙෂන්ස් ගැන කිව්වම මට මතක් වුණා YouTube channel එකක් තියෙනවා මේ Google සජෙෂන්ස් ගැන වෙනම මේ ඒගොල්ලන් අර පොඩ්ඩක් ෆනි විදිහට ඒක කරන්නේ එක එක සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඒ භාගයක් ගන්නකොට ඔටෝ ෆිල් වෙන එක
මේක සැහැන්න මේ ඕන හොබි එකක් විදිහට කරන්න පුළුවන් මේ මොනවද මිනිස්සු සර්ච් කරන්න කියලා මේ
how to හරි මොනවද එහෙම
ගහලා ගන්න පුළුවන් නේ එක එක රටවල් වල Google වලට ගියොත් එහෙනම්
ඔව්
හරි
ඔව්
ඊළඟ
ඔව් SJ හල දෙන අපෙන් එයාගේ මේ එයාට මේ සයන් ප්‍රශ්නයක් තියෙනවලු එයාගේ මේ tasks මේ manage කරගෙන
ඉන්න කටයුතු වැඩ කටයුතු නේ
ඔව් කොහොමද මේ දවසේ කරන වැඩ එහෙම මොකද මැනේජ් කරගන්නේ කියලා ඔව්
ඔන්ලයින් මම හිතන්නේ කරගන්නේ
කියලා අහන්න ඇත්තටම මේ මම මේකට දෙක තුනක් පාවිච්චි කරන එකක් තමයි Google Calendar එක Google Calendar එක මම ඇත්තටම ෆෝන් එකත් එක්කත් පාවිච්චි කරනවා ෆෝන් එක සහ කම්පියුටර් එක එක්ක Google Calendar එක ෆෝන් එක දැන් මම iPhone එක පාවිච්චි කරලා ගොඩක් අලුත් තියෙන ෆෝන් ගොඩක් Google ඒ කියන්නේ Calendar එකත් එක්ක synchronization කියන එක
sync ML
තියෙනවා නම් වැඩ කරනවා එතකොට තමන්ට පුළුවන් ෆෝන් එකට දාගන්න Google Calendar එක sync වෙන්න අපි link එකක් දාන්න එක් කරගන්නේ කොහොමද කියලා ඊට පස්සේ ඔයාට පුළුවන් මොන හරි appointment එකක් කලින් තියෙන appointment එකක් තියෙනවනේ Google Calendar එකේ දාලා notice එකක් එන්න කියලා දාන්න පුළුවන් SMS එකක් එන්න කියලා දාන්න
පුළුවන්
ඔව් දැන් උදාහරණයක් ගත්තොත් මායි තිල්ලයි meeting එකක් තියෙනවනම් මම තිල්ලමත් මේකට add කරනවා එතකොට තිල්ලටත් notice එකක් ගිහලා තිල්ල calendar එකක් පාවිච්චි කරනවනේ තිල්ලේ calendar එකත් update
වෙනවා
ඊට පස්සේ අපිට පුළුවන් meeting එකක් අය call කරලා කට්ටිය okay කරනවද කියලා බලන්න පුළුවන් ඊට පස්සේ මගේ computer එකේ outlook හරි දැන් මම නැත්තන outlook නේ පාවිච්චි කරන්නේ මේ iCal කියන එක Mac එකේ නා desktop එකේ නම් මම ඇත්තටම Google Calendar එකේලිම web එකේ ගිහිල්ලා බලනවා. ඉතින් ඒක මේ ඒ දෙක පාවිච්චි කරන්න බෑ. ඊළඟ task එක يعني day to day task කරන නම් දැන් අපි තමු හෙට උදේට මේ ගිහිල්ලා බත් කන්න ඕනේ උදේ පාන්දර. ඊට පස්සේ ගෑල්ලමට SMS එකක්
ගහන්න
ඕනේ. ඒ වගේ ඊට පස්සේ toilet යන්න ඕනේ. ඔයගේ තියනන Google task කියලා එකක් වෙනම තියෙනවා. මේ Google task එකේ Gmail එක link කරගන්නත් පුළුවන්. phone එකට application සමහර ඒවාට තියෙන මේ task managers වලට. ඉතින් කරන් එදා දවසට කරන් තියෙන task ටික දාගන්න
පුළුවන්. remember the milk කියලා
RT එකත් ගොඩක් ජනප්‍රිය ගන්න. remember the milk.
ඔව් ඊට පස්සේ යාට පුළුවන් task මේ set කරන්න. හරි. දැන් මේ task එක කරා නම් ඒක write off කරලා දැම්ම හැකි. postpone කරන්න පුළුවන්.
කලින් set කරලා
to-do list එකක් maintain කරන්න පුළුවන්.
RTM එක පුළුවන් මම හිතන්නේ Google Talk හරි එහෙම IM එකක් එක්ක link කරන්න. එතකොට අපිට online ඉන්නවා නම්
ඒක ගල message එක නේ. remember the bill කුඟක් ජනප්‍රිය මේ service එක මේ වගේ වැඩ වලට.
ඒකට මේ Adobe application එකකුත් තියෙනවා මං
හිතන්නේ. ඔව් ඒක පුළුවන් Google එකත් එක්ක sync
කරන්න. Google ඔක්කොම පාවිච්චි කරනවා. මොකද ඔක්කොම එක්ක හොගල්ලා ඒගොල්ලෝ දින හැමදාම පාවිච්චි කරනවා.
සමහර විට මේ remember the bill එක ගණිත් දන්නේ නැහැ.
හැබැයි ඊපෙරදත් එක කරන්න.
හැබැයි තව තියෙනවා මේ fun ෆනබෝල් කියලත් සවිස එකක් තියෙන මේ ෆනබෝල් සවිසත් Google ගොඩක් සවිසස් එක සිංක කරන්න පුළා එක ගොඩක් සවිස එක වැඩ ගන්නවට මම නයිතින් Google කැලෙන්ඩ තමයි ඉතින්
පාවිච්චි කරන්නේ Google කැලෙන්ඩ තමයි
ඔව් මේ ගොඩක් අය මේක තේරුම් ගන්න Google කැලෙන්ඩෙන් ගොඩක් දේවල් කරන්න පුළා පබ්ලික් කැලෙන්ඩර් සදා ගන්න පුළුවන්
තව කස්ටමයිස්
කැලෙන්ඩර් දෙක තුනක් හදලා මල්ටිපල් කැලෙන්ඩර්ස් මේන්ටේන් කරන්න පුළුවන් ඊට පස්සේ අපේ ලංකාවේ අපිට නිවාඩු දවස් ටිකකට අප්ලෝඩ් කරගන්න දා ගන්න පුළුවන් ඉතින් ගොඩක්
වටිනවා තියෙනවා ක්‍රිකට් කැලෙන්ඩර්ස් තියෙනවා ෆුට්බෝල් කැලෙන්ඩර්ස් ඒ කියන්නේ ඊළඟට එන මැචස් ගැන
අපිට SMS එකක් වෙලා තියෙනවා Microsoft site එකේ තියෙනවා Windows 7 home server කියලා ISO එකක් download කරා
ඔව්
ඒ මොකද්ද කියලා
Windows 7 home server කියලා කියන්නේ ඇත්තටම ගෙදරක පාවිච්චි කරනකොට මේ server එකක් හැටියට ගේට එක internet gateway එකක් ඊට පස්සේ media store කරගන්න. ඒ කියන්නේ audio video file තියෙනවා movies අරවම යදාලා මේක තැනක ඉඳන් media center කියලා තියෙන්නේ. Windows වල තියෙන media center කියලා. يعني media center PCs තැන් වල තියෙනවනම් මේවත් එක්ක මේ audio video share කරගන්න. ඊට පස්සේ තමන්ගේ application software තියෙනවා ඒකේ දාලා තියලා වෙන තැන් වලින් දැන් ඉන්ස්ටෝල් කරන්න. තමන්ගේ ડોකියුමන්ට්ස් අරවමයා පිට දැනගෙන ඉඳන් උනත්. ඒ කියන්නේ තමන්ට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඒක සර්ව එක දාලා තිනා පිට ඉඳන් උනන් ලොග් කරලා කරන්න. ඇත්තටම වැඩ කරන්න තියෙන ඒ කියන්නේ ගෙවල් වලට හදපු සිම්පල් විදිය සර්ව එකක්. ඒ කියන්නේ කම්පැනි එකට වඩා සර්විසස් ගොඩක් අඩු කළා මේ හෝම් ඒ කියන්නේ ගෙවල් ගෙදරකට අවශ්‍ය වෙන දේවල් ඔය කියන්නේ ගොඩක් වෙලාවට අපිට ඕනේ මූවිස් ටික ස්ටෝ කරගන්න. එතකොට අපේ ඔඩියෝ වීඩියෝ හරියට මේ මැනේජ් කරගන්න පර්සනල් වැඩ වලට ડોකියුමන්ට් ෂෙයා කරගන්න print එකක් ෂෙයා කරගන්න ඒ වගේ දේවල් වලට.
ඔව් පෙන් ඊළඟට අහලා තියෙන Jaga අහලා තියෙන මේ eBay එකේ තියනවලු සෑහෙන දැන් මේ 128 GB කියලා මේ GB size එකෙන් මේ pen drive. So එයා කියනවා මේ රුපියල් 4000කට විතර මේවා තියනවලු. ඉතින් එයා අහන මේක විශ්වාස කරන් විශ්වාසවන්තද මේ වගේ එකක් ගන්න එක එහෙම කියලා.
නෑ හැක් කරලාද කියලා අහනවා.
විශ්වාසවන්ත නෑ. ඕක ගොඩක් වෙලාවට ඔය කිව්වට ඔය ගානත් නෑ. දැම්මඩ පස්සේ .com තමයි.
ඔව් හුඟක් වෙලාවට මේ බලන්න බලන්නේ මේ Google එකේ බඩුවක් ගන්න Google එක නෙමෙයි eBay එකෙන් බඩුවක් ගන්නෙදි මේ
eBay එකෙන් බඩු ගන්න එපා මේ පත්‍රය අරගෙන අර මංගල සීනු කියලා තීරයක් තියෙන. ඒක කියවන්නේ ඒක මනාලියෝ කටස eBay එකේ ගන්න එපා. ඒ මොන තරහද මම වාව් එකේ දාපු link එක වගේ ගත්තා ලැබෙන්නේ.
eBay එකෙන් ගන්න පුළුවන් seller මත depend වෙනවා නේ. ඉතින් seller හොඳ
seller ගේ rating එක පොඩ්ඩක් බලන්න ඕනේ ගන්න කලින්.
ඔව් බලන්න ඕනේ. දැන් ඇත්තටම market price එක කීයද කියලා. ඊට වඩා ගොඩාක් අඩුනෝ ඒකෙන් මම ප්‍රශ්නයක් තියෙන පුළුවන්.
ඔව්
සාමාන්‍ය පොඩි ගානක්
අඩු සාමාන්‍යයෙන් eBay එකේ memory drive flash drive ගන්න එපා. මම දන්න ගත්තාගෙන 90%කටම හම්බෙලා තියෙන. ඒ කියන්නේ ගැහුවා මේ capacity එක පෙන්නනවා. නමුත් data copy කරන්න ගියම copy කරන්න එක්ක corrupt වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.
ඔව්
ගන්නවනම් ඔරිජිනල් ගන්න. හැබැයි ගාන වෙනසක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එකම ගන්න.
මෙහෙන් ගන්න. ඔය මම දැන් උදාහරණයක් ගත්තා. මම නම් කියන්නේ ඇත්තටම මේ memory technology එක Kingston එකක් ගන්න කියලා. ඒගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මොන හරි ප්‍රශ්නයක්ුණ ටක් ගාලා මාරු කරලා දෙනවා.
අවුරුදු 5 දුකද ගැරන්ටි.
ඔව් ගැරන්ටික් දෙනවා. මං වගේ නැති කර ගන්න අවුරුදු 5ට කලින් තිය ඒගොල්ලන්ට වඩා ලාභයි ඒ වගේ වුණාම. මේ පාර එකක් නැහැ.
අමිල් කියන ඔයා Facebook එකේ chat කරගෙන ඉන්නකොට මේ එයාට message එකක් ආවම pop.mp3 කියලා ෆයිල් එකක් හැමලාම download වෙනවලු. මේක වෛරස් එකක්ද කියලා අහනවා අමිල්. මේක මේ ඇත්තටම මැසේජ් එකක් එද්දී Facebook එකෙන් සද්දයක් එනවනේ. අනේවාගේ ඒ සද්දයක් එනවනේ. ඒක ඒක ඒ සද්දේ එන MP3 එක තමයි ඔය තියෙන්නේ. ඕක වාගේ මං හිතන්නේ දාපු ඩවුන්ලෝඩ් මැනේජර් එකකින් හරි නැත්නම් බ්‍රවුසර් එකේ මොක් කරේ සෙටින්ග් එකකින්ගේ ෆයිල් එක ඩවුන්ලෝඩ්
සෙන්සිටිව් වෙඩි
ඩවුන්ලෝඩ් මැනේජර් ඩවුන්ලෝඩ් මැනේජර් ඩවුන්ලෝඩ් මැනේජර් වල ප්ලග්ඉන් ඩිසේබල් කරන්න මගෙත් මේ ලැප් එකේ chat එක disconnect වෙවි බලනකොට මේ ළඟදී බලනකොට මං අර ඩවුන්ලෝඩ් මැනේජර් එකක් දාගෙන ඉන්නවා මේ Mac එකේ. ඒකෙන් හින්දා තමයි යා MP3 එක ඩවුන්ලෝඩ් කරන්න
හදන්නේ. ඔව් ඒ MP3 එක ප්ලේ වෙනව වෙනුවට මම ටග් ගාලා දැන් අර අපේ කලින් හල් තිබ්බනේ මේ ඩවුන්ලෝඩ් කරන්න බෑ ප්ලේ වෙනවා කියලා. ඒක අනිත් පැත්ත.
ඈ මෙහෙම ඒ සවුන්ඩ් එක එන්නේ යා ફોකස් එක හිටියේ නැත්තන් නේද?
ඔව්.
එයා ફોකස් එකේ ඉන්න වෙලාවටත් වෙනව නෑ.
නෑ ඒත් මොකක්ද රික්වෙස්ට් එක එනවා ඇදිනේ. ඒක Facebook එකේ කොහොමද කියලා
මට ඩවුන්ලෝඩ් මැනේජර් එක ඉස්සෙල්ලා බලන්න.
ඔව්. ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් ඒ ඔප්ෂන් එක අයින් කරන අර ලිසන් කරන් ඉන්න ඔප්ෂන් එක.
ඔව්.
ඒක අයින් කරා නම් හරි.
ඊළඟට
ඊළඟ එක SMS වලින් ඉවර දෙන මේ කැපිටල් අකුරු වලින් පොඩ්ඩක් කියවන්න අමාරුයි.
කියවන්න අමාරුයි
නේ. මේ එක කියව ගන්නකම් මම වෙන එකක් කියන්න.
අනේ පා එක කියන්න.
ඒක මේ හැමින් කියව ගන්න ඕනේ කැපිටල් අකුරු වලින් තියෙන්නේ.
ඇත්තටම මේ තව අපි මේ hina වෙන අනේ මේ සාමාන්‍යයෙන් පිළිගත්තා තමයි තනිකර කැපිටල් වලින් ටයිප් කරනවා කියන එක රූට් කියලා. සාමාන්‍යයෙන් පිළිගන්නේ මේක නිකන් අර කෑ ගහනවා කියලා වගේ. ඊමල් එකක් වොනත් මේ කැපිටල් ලින් ගහන්න පා කියලා කියන්න මේකෙන් අර්ථ
නෑ.
දැක්වෙන්නේ මේක ඇර ශෞටිං කියලක කෙනෙ කෑ ගහලා නික සද්‍යයක් දාලා කියනවාගෙනකම්
නපුරු ගති
නපුරු ගතියක් කෙන නිසා කැපිට
හදන HSPA සිග්නල් වැඩි කරන්න ඇන්ටනා තියෙනවාද කියලා
තියන හැබැයි ඩොංගල්ලක සපට් කරන්න
හදාගන්න හැටි කියන පුලන්
හදාගන්න ටියක් අමාරුයි මොකද මේ ඇන්ටනා ටිකක් ඕවාගේ මයික්‍රෝවේ ඇන්ටනා ටිකක් අතින් හිටමට කල්ලා හදාගන්න අමාරුයි ලේසිම වැඩේ තමයි කූබෑන් ඩිෂ් එකක් කරගෙන කූබෑන් කියලා කියන්නේ සැටලයිට් ඩිෂ් ඔය ඩයලොග් සයිඩ් ඩිෂ් එකක් කරගෙන ඒක LNB එක. ඒ කියන්නේ අර එන්ටර්නා වයර් ගහයිලා හයි වෙන තැන කෑල්ල ගල්ලා එතෙන් ඩොංගල් එක හයි කරලා මේක එඩ මෙඩ පොඩ්ඩක් කරා නම් සිග්නල් වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි ලේසිම වැඩේ. සදීපට අයිඩියා එකක් තියෙනවද එන්ටර්නා සෑදීම ගැන?
මම මේ දවස්වල එකක් අදාගෙන යනවා. දැන් හදලා ඉවරයි භාගයක් විතර අන්ඩර් ටෙස්ටිං වැඩේ. ඔක්කොම හරි ගියොත් එහෙම දාන්නම් ලොග් එක.
හැබැයි මං කියනවා මගේ මේ කූබෑන්ඩ් එක සාර්ථකයි කියලා සදීපේකට.
ඔව් ඒක හරි. ඒක දැන් ඒකේ අර සමහර වෙලාවට පොඩි ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවානේ.
ඔව් ප්‍රායෝගික ඕක කාමරය ඇතුළේ නම් තියන්න බෑ. ඉතින් ඒක එළියට දාන්න ඕනේ. ඊට පස්සේ USB කේබල් දික්ුණාම වැඩ කරන්නේ
නැහැ. ඔව් ඊට පස්සේ ඕක මොඩෙම් එක එළිය තියන්නත් බෑනේ. ඕක වැස්සට අවුකට අහුවෙන්නේ.
ඔව් අහින වෙලා ටක් ගාලා වහලට නැගලා එන්ටර් එක කරන් දුවන්න ඕනේ ඉතින්.
මේ ඒකින්ද මම මේ පොඩි යැගී ඇන්ටනා එකක් මම හැදුවා. ඒක දැන් ඒක හැදුවේ නම් ඉතින් මේ ෆ්‍රිජ් එකක් කඩලා
මට හිතුණා තඹ බඩ ටික ගත්තේ කොහෙන්ද කියලා අන්න ඉඳනවා මේ ෆ්‍රිජ් එකේ අර කන්ඩෙන්සර් එකට දෙන්නේ නැති කියලා ගේම
ෆ්‍රිජ් එක කඩලා තමයි බඩ ටික ගත්තේ මේ දැන් ඉතින් හදලා දැන් ඔක්කොම කරලා ඉවරයි දැන් මේ මොඩෙම් එකක් නැතුව ඉන්න එක හරියට ගහ ගන්න
හැබැයි Huawei E220 එක ඇත්තටම මේ පිටට පේන ඇන්ටනා ජැක් එකක් නැතුව නේද සදීප ගැලෙව්වත් ඇතුලේ එකක් තියෙනවා
ඕ මං මේ ඔෆිස් එකක ගහලා ගලවලා ටෙස්ට් කරලා බැලුවා වැඩේ නම් දැන්ට නම් සෑහෙන සාර්ථකයි මම මේ ඇන්ටනා ජැක් එකට ගහන්න නැතුව නිකන් ඇන්ටනා අර කප්ලර් එකක් කියන එකක් හදන්න ට්‍රයි කරනවා. ඒ කියන්නේ මොකක් හරි පොඩි අර මොනවාද අර මොබයිල් කාර් හෝල්ඩර්ස් තියෙන්නේ. ඒ වගේ එකකට තමයි මගේ ඇන්ටනා හයි වෙන්නේ. මම ගෙනල්ලා මගේ මොබයිල් එක හරි මේක හරි එතනට දැම්මාම ඒක ඇන්ටනාවත් එක්ක කපල් වෙන සීන් එකක් තමයි මම ට්‍රයි කරන්නේ. ඒක ඇල්ල තමයි තමයි හරි ගියේ නම් නැත්තේ. ඉතුරුටි ගණන් ඇත්තටම වැඩ කරනවා.
ඔව් ඒ කියන්නේ පික්ටෙල් එකක් හොයාගන්න එක තමයි අමාරු වැඩේ නේද?
ඕනේ. ඔය වගේ වැඩේ කරගෙන
හැබැයි ඒක
බලු මෙඩේ
ඒක හොයාගන්න ඒක හොයාගන්න
දාන්න.
ඒ ඒක හොයාගන්න පොඩ්ඩක් ලේසි ඌරු මස් කඩේකට ගියන. මේ සදීප මේ ඔය ඕවා තියෙනවා මේ ඔය පික්ටෙල් ඔය ඇන්ටනා කනෙක්ටර්ස් ඔය පොඩි ගොඩක් තියෙන තැනක් තියෙනවා මේ වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ. නම් මොකද
ෆිල්ටෝන්ස්
එකේ. මොකද මං ගිය පාර ඔය ඇන්ටනා නෑ කිව්වද සදීප?
මේක අර Huawei එකේ තියෙන එක නෑ ඒක CRC6 කියලා එකක් තමයි මේ කනෙක්ටර් එකේ ටයිප් එක. ඒක හැබැයි eBay එකේ නම් තියෙනවා මම තාම එහෙම ගෙන්න ගන්න නම් try කරේ නෑ. ඊළඟ අදියර ඒක තමයි වෙන්නේ.
ආ. ඊළඟ අර අමාරු
අරක කියාගත්තා. කැපිටල් අකුරු තියෙන කියාගත්තා. එයා කියන Ubuntu 9.10 වල එයා කිසිම ප්‍රශ්න නැතුව Ubuntu DSL කියන එක install කරගත්තලු. ඒත් ZX DSL 852 modem එකේ power on වෙන්න හැලු. Synchronize now please. Synchronize වෙන්න හැලු. එයාට මම උදව් කරන්න.
Synchronize වෙන්න නැහැ කියන්නේ connect වෙන්න.
ඔව්.
Initiate
power on වෙන්න හැලු.
හා
power button එක එන්න
මම හිතන්නේ
light එකක් නැති ප්‍රශ්නයක් වෙයිද?
මට තේරෙන්නේ නැහැ. Modem එකේ power on වෙන්නේ නැහැ කියන එක.
ලයිට් එකක් පත් වෙන්න.
ආ ඒකේ ඇත්තටම පත් වෙන්න USB port එක on වෙලා current එක එන්න ඕනේ. ඒ කියන්නේ drive එක හරියට install වෙලා නැහැ detect කරලා. ආ අනිත් එක මේ modem වල ගොඩක් වෙලාවට power එක ගන්න telephone line එකේ. පොඩ්ඩක් line එක check කරා නම් හොඳයි.
තව එක්කෙනෙක් අහලා තියෙනවා 1GB ක instant RAM එකක් තියෙනවලු 2GB transient RAM එකක් තියෙනවලු යාට. transient එක ගහපුවම එයාගේ PC එක
මම කියන්නේ පරණ ප්‍රශ්නයක් කියවන්න කියලා. අපි ගිය සතියේ කතා කරා.
නෑ නෑ මේක කතා කරන්නේ.
ආ කියන්න බල.
1GB Kingston RAM එකක් තියෙනවලු 2GB Transient RAM එකක් තියෙනවලු.
ඔව් 2GB මම ඔන්න ප්‍රශ්න කියන්නේ මේක බලන්න දෝ. 2GB RAM එක ගෙවුවාම වැඩ ගන්නවා 2GB RAM එක වෙන එකකට ගිල ගවම වැඩ ගන්න යාගේට ගෙවුවාම වැඩ කරන්නේ. 1GB එක ගෙවම වැඩ ගන්න තියෝ ගිය සතියේ ප්‍රශ්නේ.
මේ මෙතනට ආවේ මොකද ඒක?
මේ අම්මෝ.
ඒ මොකද කියලා අහනවා ඉතින් ආයි පාර
කියන්නේ. 50ක් වෙනට සරණ සමන්ද.
ඔව් සිදු ප්‍රමාදෝෂය පිළිබඳ අපේ බලවත් කුණාටුව
මහිදන් යාට උත්තරයක් හම්බෙච්ච නැති ඉඳ ආයෙ වන්න නැති.
අපේ රෙකෝඩින් එක දාන්න පරක් වෙන්න.
කවුද රෙකෝඩින් අප්ලෝඩ් කරන්න කියලා දාලා?
සුපර් සිම් එකක් හදුවම තියෙන වාසි මොනවද කියලා පංචල අහනවා අපේ.
කිසිම වාසියක් නැහැ. මොකද දැන් තියෙන අලුත් සිම් එකක් අතේ සුපර් සිම් වලට කොපි කරන්නත් බෑ. හැබැයි ඉතින් එක අතකින් තියෙන ඉතින් පරණ සිම් එකක් තියෙනවා නම් ලයින් දෙක තුනක් යාට සිම් දෙක තුනක් තියෙනවා නะ සුපර් සිම් එකට කොපි කරගත්තා ඉතින් සිම් මාරු කරන්න නැතුව ලයින් චේන්ජ් කරන්න බලා හැබැයි කෙලාට එක සිම් එක ලයින් එක ඇක්ටිව් වෙන
ෆෝන් එකේ කවර් එක ආරක්ෂා වෙනවානේ
ඔව් ඉතින් හැමතිස්සෙම ගලෝ ගලෝ හයි කරලා සිම් මාරු කරන්නට නම් හොඳයි ඉතින් මේ ආ මහ කරදරයක්නේ මිනිස්සු මේ ටෙලිෆෝන් නම්බර් මාරු කරන එක නะ
ඒකනේ ඔය මේ මේ අර චයිනීස් ෆෝන් තියන් ඉන්නේ ඩුවල් සිම්
මන් දන්නේ නැහැ මට මේ ඊයේ කෙනෙක් දෙනවා නම්බර් දුනා මේ ඔයා මේක කතා කරලා මේක වැඩ කරේ නැත්නම් මේකට කතා කරලා මේක කතා කරලා මේක වැඩ කරේ නැත්නම් මේකට කතා
කරලා ඒ හැබැයි අපි තිරෙන හරි හොඳයි නේ
ඉතින් මං කල්පනා කරා එකකට අක්ක කතාන කර හිටියන් ඉවරයි
නෑ මගේ තිරෙන නම් හරි
තිල්ලට මල කරදරයක් කෝල් එකක් ගන්න ගියා මේක නම්බර් දුනත් දෙන ඉතින් මං අර ඇඩ්‍රස් බුක් එකට ගිහලා තිල්ලගේ නම්බර් එක හොයලා මේකද කතා කරේ මේකද කතා කරේ කියලා බලන්න දැන් කොයි එකද රින්
ඉන්නේ තිල්ලගේ නම්බර් එක තිබ්බ ඇඩ්‍රස් අර ලොකේෂන් එක දැන් ගෙවිලලු
ඔව් මං සමහරවිට ඔහම නම්බර් දිගට මාරු ගන්නේ වුණා දාගන්නෙත් නැහැ මං සාමාන්‍ය ෆෝන් එකේ අර මගේ ෆේවරිට් කේ ලිස්ට් එකක් තියෙනවා ලිස්ට් එකට දාගෙන ඉන්නවා දැන් මොගේ ප්‍රයර් දැන් මොගේ අර නම ගැහුවාම යන්න මං සෙට් කරන්න බෑ ඩිෆෝල්ට් නම්බර් එක මේකයි කියලා ඉතින් කෝකද ඩිෆෝල්ට්
නෑ අපෝ මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ නෝ
අපෝ නම්බර් එක මාරු කරන්නේ නැහැ මේක
මේ කොහොම කියනවා
ඔය කොහොම කියන්නේ
නෑ
මේවනේ
කියන්නේ මල් පැකේජ් එක
නෑ දැන් ඔය දැන් කට්ටිය කියනවා ආ මේ ඕකේ සත දෙකක් අඩුවේ ගෝල් එක විනාඩියට ආ ඉතින් ඩගල් ගිල සිම් එක කරා ඒක පාර සිම් එක ගන්න දකිනවා රුබේ ඉස්සෙල් කමන්නේ සිම් එකක් අරගෙන 20 නේ කියලා අරන් ගිහලා ඉතින් ඒකෙන් කෝල් ගන්නවා නේ මන්
දෙන්නේ
අන්තිමට වෙච්ච ලාභයක් නෑ ඒ කියන්නේ ඇත්තනම් මේ ටෙලිෆෝන් වලින් දැන් නම් මේ අර නෙට්වර්ක් එක මේ නෙට්වර්ක් එක කියලා කොයි එක හිටියත් වෙන වෙනසක්
නැහැ. ඒක තමයි තමන්ට වැඩිපුර කන්ටැක්ට්ස් තියෙනවා නම් ඒ නෙට්වර්ක්
එකේ. ඔව්. තිල්ලගේ නම් වෙන සිල්ලර පැකේජ් එකක් හම්බෙලා අර මල් පැකේජ් එකක් හම්බෙලා තියෙනවා.
ඔව් ඒකයි මම මාරු
කරේ. ඒක නිසා ඒකට මාරු කරලා
තියෙනවා. ඔය මල් කැඩීම නවත්වපු දවසේ ලොකු විසි කරනවා.
ඒව නවත්වන්න බලාපොරොත්තු වෙන්න නැහැ.
එහෙනම්
මේ හැබැයි ඉතින් අර මේ නම්බර්ස් මාරු කරාම හරි පාඩුවේ නේ කෝල් එකක් දුන්නාම මේ කවුද කවුද කියලා අහනවා 10 පාරක් විතර. මේ අද හර්ෂටත් මේ ඇවිල්ලා තිබ්බේ නෑ මගේ නම්බර් එක.
මම කවුද මේ මට කතා කරන්නේ?
මට නම් දැන් iPhone එකේ එක ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද මේකේ address book එකත් එක්ක වැඩ ගන්න කෙනා ඕල්. දැන් සාමාන්‍ය මන් දැන් අපිටම මගේ නම්බරේ 0774 274 174 දැම්මා කියලා. දැන් call එනකොට සමහරවිට CL එකේ බිඳුව නැතු වෙනවා. එතකොට address book එකෙන් අරන් මෙයා පෙන්වන්නේ නැහැ. එච්චර හොඳයි iPhone එකේ. ඔව්. අපි Windows 7 ෆෝන් එක ගැන කතා කරමුනේ.
ඒක හොඳයි වගේනේ.
Windows 7 series mobile. සදීප මම කලින් කිව්වා නේද සූන් OS එකයි Windows CE OS එකක් කවගලෝක සිල්ලා ලයිට් UI එකක් දානවා කියලා දවසක්
හරියටම
කිව්වා
ඔන්න කියව දෙයක් සනාදෙලා දෙනවා
නෑ උන් මුලින්ම කරේ සූන් එක දැම්ම iPod එක වගේ ඊට පස්සේ iPhone එක කරා වගේ ෆෝන් එකක් හයි කරා
හැබැයි දැන් තව පොඩ්ඩක් UI improvements නම් ඕනේ ඒකට
හැබැයි ඔය කොච්චර දැමත් කමන්නේ තව අවුරුද්දක් ඉවසා සිටියේ තේ ෆෝන් එක ගන්න
ඔව් හැබැයි ඒගොල්ලන්ට අවුරුද්දක් තියෙන මේකද improvements කරන්න තවනේ
තව අවුරුද්දක් තියෙන improvements කරන්න ඊට පස්සේ iPhone එකක් දැන් ළඟදී ලැබෙන මාසෙද ඊළඟ මාසෙද එළියට දාන
අවුරුද්ද එක
ඔව් ඊට පස්සේ Android තවත් හොඳ එකක් ඒ දැන් ඇත්තටම Nexus 1 එක ගොඩක්
iPhone මන් දැක දවසකට මිලියන් දෙකක්ද කොහෙද
ඔව් ඒ වගේම දැන් අලුත් තීරයක් තියෙනවා මේ දැන් AT&T ඇමරිකාවේ iPhone වලටම වැඳගෙන හිටිය සමාගම දැන් Android විකුණනවලු ඔව් ඉතින් සදීප මොකද හිතන්නේ දැන් processor එක නම් 1 gig එකක්ලු තියෙන්නේ නේද
කොහේද
Windows Mobile 7 series
ආව Qualcomm processor එකක් තමයි දැනට නම් දුවන්නේ more than 1 gig කියලා තමයි තියෙන්නේ ඒකට දැන් Windows Phone 7 කියලා කිව්වට මම හිතන්නේ demonstration එකේ phone part එක නම් demonstrate කරලා නැහැ තාම ඒක ඇල්ල තාම හදන්නවද දන්නෙත් නැහැ ඉතින්
තාම මම හිතන්නේ නිකන් මේ ඒගොල්ලෝ හදාගත් එකක්
මේක ඇතර
phone එක නැහැ
animation නැහැ
නෑ නෑ විකුණන්නේ නැහැ තව අවුරුද්දක් ඉන්න ඕනේ එක ගන්න
අවුරුද්දක් ඉන්න ඕනේ
ඔව් Windows 7 තමයි මගේ දැන් කලින්ම ෆෝන් එකට ගියට දාන්න නියමිතව තියෙන්නේ
Windows 7 ෆෝන්
මේකට
නෑ මොකද සද්ද වෙනස් වුණානේ
hardware requirement වැඩිපුර ටික් කරලා තියෙනවා iPhone 7 වලට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම multi touch capacity touch screen එකක් ඕනෙම කියලා කියනවා ඒතකොට WVGA screen resolution ඕනෙම කියලා කියනවා ඒ වගේම button පහක් ඕනේ කියලා කියනවා button පහක් ඊට වඩා
ඔව් ඒ කියන්නේ home එකයි back එකයි ඒ ටික නේද
ඔව් ඒ ටික දිකේ කියලා තියෙනවා කී අර ක්වාටර් කීබෝඩ් එක විතරක් ඔප්ෂනල් කියලා තමයි තියෙන්නේ දැනට.
ඔව්. ඔය එකම තවත් පොඩි නිවුස් එකක් තියෙනවා සදීප මේ Nexus 1 එකේ මෙච්චර කාලයක් තිබෙන්නේ මේ মালටි ටච්
එක දාලානේ.
Google ලෑ මේ Apple ලෑ මේ දැසල පොඩි වලියක් එන මේ චුටි චුටි දෙගොල්ල අතර ඉස්සල ඇත්තනවා Google එකේ CEO ද කවුද Apple ඩිරෙක්ටර් බෝඩ් එකේ නම් හිටියා. ඊට පස්සේ දැන් මේ දැස්සල මේ ස්ටීව් ජොබ්ස් එහෙම මීටින් එකකට මේ ළඟදී කෙලින්ම Apple වලට බැනලා තිබ්බ මේ මේ Apple වලට නේ Google වලට. මේ මේගොල්ලෝ මේක දැනගෙනමයි කරේ අප මේ Nexus 1 එක එළියට දැන් මේකයි සබ් මේකට මොන හරි කරන්න ඕනි කියලා. ඒ කියන අනිපැත්ත හැරෙන්න හම්බුනේ නැහැ Google update එකක් එව්වා multi touch එක. මොකද Apple අය ඉල්ලලා තිබිලා තිනවා Google ලගෙන් මේ multi touch එක දෙන්න එපා කියලා. මොකද ඒක ඒගොල්ලන්ට මොකද patent එකක් තියෙනවා multi touch මේ Apple ලට. ඒනට මේ මේ patent එක එච්චර strong නෑ.
ඒකේ රිංගලා.
ඒකේ රිංගන්න පුළුවන් නිසා ඉතින් කට්ටිය දැන් මොකක් හරි වෙයි.
ඒ කියන්නේ Apple iPhone තරමටම හොඳ වෙයි ඒකේ multi touch එක.
Nexus කියන්නේ Apple iPhone එකට වඩා හොඳයි. හොඳ වෙයි නේ හොඳයි. ඒගොල්ලෝ දැනට Android version 2.1 දුවන්නේ. ඒකම මේ තවත් මේ mobile operating system වල මේ වෙනසක් වෙලා තියෙනවා. මේ Nokia එකේ තිබ්බා Linux එකක් වෙනින් අරගෙන Mimo එක.
Mimo.
ඔව් ඊට පස්සේ Intel අයගේ තිබ්බා තව එකක්. මොකද්ද ඒක Intel අයගේ තියෙන Linux එකක්ද මට මතක නැහැ. Mimo තමයි Intel අයගේ එක.
නෑ නෑ.
නොකිය එක ඉන්ටෙල් අයට තියෙනවා තව එක මොබ්ලින් එක සහ මීමෝ එක්කව ගල්ලා ලිනක්ස් ෆවුන්ඩේෂන් එක එකතු වෙලා ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එකක් හදන්නේ මොබයිල් වලට. ඒකේ නම ඇවිල්ලා තින්නේ මොකක් ලින් මොබයිල් හරි මොකක් හරි වගේ චාටර් නම. ඉතින් ඕපන් සෝස් කට්ටියක් දඟලන ද ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් කියන එක ස්ටෑන්ඩඩ් එකක් කියලා තියෙනවා නේ සදීප.
ඔව් අපේත් සමහර වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් පැත්ත තමයි දැන් වැඩිපුර කතා කරගෙන යන්නේ.
සුබ අනාගතයක් තියෙන මොකද Android ඇත්තට පාවිච්චි කරනකොටත් එන නිකන් user friendly ගතිය ටිකක් හොඳයි කියලා මට තේරෙලා තියෙනවා.
මම නම් තාම ඇත්තටම පාවිච්චි කරන්න එකක් හම්බුනේ නැහැ.
Android පාවිච්චි කරන්නේ කලින්ද?
ඔව් මට පාවිච්චි කරන්න හම්බුනේ. HTC Magic කියන එක මට පාවිච්චි කරන්න හම්බුනේ HTC. ෆෝන් එක නම් ගොඩක්
හොඳයි. HTC අය කොහොමද දැන් Windows ඔක්කොම
අල්ලන්නේ? HTC කියලා කියන්නේ හැමෝටම platform හදන එක. ඔය දැන් O2 කියලා ෆෝන් තියෙනවා. ඊට පස්සේ iMate කියලා තියෙනවා. කොහොම කරත් hardware එක හදන HTC. නම හිතර වෙනස්.
ඔව් ඒක ගොඩක් වෙලාවට Microsoft මේ තමන්ගේ OS පාවිච්චි මේ මේ ටෙස්ට් කරන්න පාවිච්චි කරන්නේ તો HTC ලයි platforms තමයි. ඒකින්ද තමයි ඒගොල්ලෝ මුලින්ම වගේ يعني Windows මොන හරි mobile operating system එකක් එළියට දැම්මම HTC මුලින්ම එකක් එළියට දාගන්න පුළුවන්. ඒකින්ද තමයි.
ඔව් ඒකම තවත් දුක්මුසු ආරංචියක් තියෙනවා මේ Palm Pre. අර මොකද web OS කියලා කට්ටි උඩ දැම්මේ Palm Pre ආව Palm Pre ආවගේ. ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් නවත්තන්න කියලා තියෙනවා මේ මාසෙ ඉඳන්. හේතුව හැටියට නම් කියන්නේ මේ Windows Mobile එක එළියට Windows Mobile එක නේ ඇත්තට මේ iPhone 4G එළියට එන එක කියලා. මොකක් ඒත් දන්නේ
ඒක. ඒකනේ ඒගොල්ලන්ට ඒකත් එක්ක කම්පීට් කරන්න අමාරුයි.
ඔව්. ඉතින් Palm කියන්නේ web OS එක ඇත්තට සාර්ථකුන්නේ නැහැ නේද? ඒ කියන්නේ Palm company වැහෙන ගන්නව දැන් ඇවිල්ලා දිනා වගේ මට නම් පේන්නේ නෑ. Palm කියා ගන්න බැරුවින්.
ඔව්. SMS වලින් අපෙන් හල් දෙන කාලින්ග මේ ප්‍රයිවසි ප්‍රශ්න කෙනෙක්ගේ නමයි බර්ත්ඩේ එකයි තියෙනවා නම් එයාගේ ඊමේල් එක හොයාගන්න පුළුවන්ද කියලා.
ඔව් නමයි බර්ත්ඩේ එකයි ඊමේල් ඇඩ්‍රස් එකට දාලා තියෙනවා නම්
නම ඇඩ්‍රස් එකයි තියෙනවා නම් ඉතින් බර්ත්ඩේ එකත් ඒකම හොයාගත්ත ඉතින්ම අහන්න නේද? ඔයාගේ නා ඇඩ්‍රස් එක මොකද්ද කියලා නේ?
ඊමේල් ඇඩ්‍රස් එක නේ.
ඔව්.
එහෙම හොයාගන්න අමාරු ඉතින්.
අමාරු කියන්නේ ඉතින් කවුරු හරි එහෙම
එකතන
පබ්ලිෂ් කරලා තියෙනවා නම් එහෙම
දැන් Facebook
එකේ එච්චරම අවශ්‍ය නැහැ ඉතින් Google දෙයියෝ. Facebook මොඩයි ප්‍රොෆයිල් එකක් ඇදුවා කවුද කෙනා හොයලා බැලුවා ඇඩ් කරගත්තා ගොඩක් වෙලට හා කියන ඉස්සෙල්ලා මේ ඇඩ් කරන්න ඉස්සෙල්ලා එයාගේ යාළුවෝ ටික ඇඩ් කරගෙන සාමාන්‍ය තියරි එහෙමයි ඒ කියන්නේ
එතකොට ඉන්නවනේ කට්ටිය
ඔයාට ඇඩ් කරන්න ඕනේ තිල්ලම නම් තිල්ලම ඇඩ් කරන්න බෑ ඉස්සෙල්ලා ඒ ලිස්ට් එකේ ඉන්න අනිත් ඔක්කොම ඇඩ් කරගෙන ඇඩ් කරගෙන යන්න ඕකෙන් අඩු ගානේ 10 දෙනෙක්වත් මොඩේ ඉන්නවා දන්නේ නැති උන් ඇඩ් කරන්න
මටත් ඒ වගේ වැඩක් කළා තියෙන්නේ මේ මුගක් වෙලාවට එන රික්වෙස්ට් මම බලලා මේ කාලිංගලා හර්ෂල බුද්ධකේලේ ඉන්නවද කියලා
මටත් එහෙම එකක් වුණා.
ඉතින්
ඊට ඇක්සෙප්ට් කරන්න මුලින් කවුරු
ඊට පස්සේ ඉතින් Facebook එකේ ප්‍රොෆයිල් එකේ ගිහලා බලන ගාන්ට බර්ත්ඩේ නම් ෆොටෝ ඔක්කොම ටික තියෙනවා. මම නෑ ඉතින් දාලා තියෙන්නේ මන්න එන රික්වෙස්ට් ඕන එකක් අප්‍රූව් කරන්න මගේ ඉතින් ගන්න දෙයක් නෑ නෝග ඉතින් ඕක ගත්තා කියලා ප්‍රශ්න නෑ බර්ත්ඩේ එක දැනගෙන ටැග් එකක් එවනවා නම් එච්චරයි.
ඔව්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් මමත්
අපිත් කැමති නේ.
ප්‍රදීප් අහනවා බ්ලොග් එකට එන කට්ටියගේ ගාන පෙන්නන ගැජට් එකක් දාගන්න කොහොමද?
ගානගේ කී දෙනෙක් එනවද කියලා?
Google Analytics තමයි පාවිච්චි කරන් තින්නේ නිකන්.
නෑ එයාට ඕනේ අනිත් කට්ටියට පෙන්න.
පෙන්නන දාන්න
පුළුවන්. ඒක නම් හරිම ලේසි image එකක් හදන්න. හදලා මේ නම්බර ටිකක් දාන්න. දාලා save කරලා තියන්න. වාඩ 50000ක් විතර එනවා කියලා පෙන්නන්න.
හිතන හිතන ලඩෝ අප්ඩේට්
කරනවා. ඕක හිතන නැත්තම් random number generator එකක් දාන්න. හැබැයි හැමතිස්සෙම අද දිනේ ගාන එහෙම පොඩි PHP කෝඩ්ඩයක් ලියන්න. අද දවසේ මල්ටිප්ලයි කරලා පොඩ්ඩක් බෙදලා ගානක් පේන. එතකොට කවුරුත් එපව් දානකොට වැඩි වෙලා
තියෙනවා.
අපි කියන හොඳටම අරමුණියක් කියනවා. දැන් අපිට මුංගෙන් ප්‍රශ්නයක් ඇහුවාම අදාළ නැති දේවල් කතා කරන්නේ.
නෑ ඒකට වෙනම
මේ සර්විස් කරන්න පුළුවන් දේවල්.
ඔව් නෑ මගේ ගොඩක් අය කරන දේවල් සාමාන්‍ය මේ
හිට් කෝලින් එකත් ඕක තමයි ඉස්සර කරේ.
නෑ මගේ නෑ ඇත්තටම කරන්න දෙයක් නෑ. මම නම් මේ හිට් කවුන්ටර් කියලා Google එකේ සර්ච් කරනවා. ගොඩාක් මේ හිට් කවුන්ටර්ස් දෙන සයිට්ස් තියෙනවා. ගොඩක් වෙලාට බ්ලොග් වලට නම් මේ විජට් කියලා තියෙන්නේ. මේ විජට්ස් ගොඩක් තියෙනවා. මේ විජට් එකක් දාගත්තා නම් ගොඩක් වෙලාට වැඩ කරනවා.
හිට් කවුන්ටර්ම කියලා තියෙනවා.
හැබැයි ගොඩක් වෙලාට මේ බලන්න වෙන්නේ මේ ස්ක්‍රිප්ට් එක දැම්මම සමහරවිට බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැතුව යන තත්ත්වයට මෙන්න පුළුවන්. මොකද මේ මේකේ එක්කෝ ෆයිල් එක මිස් වෙලා නැත්නම් ඒගොල්ලෝ මොකක් කරේ එවන JavaScript එකකින් වාගේ බ්ලොග් එකේ මේ කන්ටෙන්ට් වෙනස් වෙන්න
පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් third party scripts කිසි දෙයක් දාන්නේ නැහැ. මොකද මගේ සයිට් එක slow වෙනවා ඔය අනුන්ගේ
Google error.
හැබැයි දැන් ඔයාට
Google උත් slow වෙන වෙලාවල් තියෙනවා. Google උත් මන් දාලා නැහැ.
ඔයාට stat බලන්න ඕන නම් හොඳම වැඩේ Google Analytics හරි නැත්නම් WordPress නම් WordPress වල තියෙන plugin එකක් පාවිච්චි කරන එක ඒක එළියට පෙන්වන්න ඕනේ නැහැ. ඔයාට control panel එකෙන් බලා ගන්න පුළුවන්
කොච්චර ඇත්තටම තමන්ගේ site එකේ කී දෙනෙක් එනවාද කියලා පිටිමිනිස්සුන්ට පෙන්වලා
දැන් ඒ hit counter ඒ තී එක ගියා දැන්
දැන් ඕනේ එහෙම අවශ්‍ය නැහැ නේද
ඉස්සර තමයි එහෙම
දැන් මම දන්නේ ඒ කියන්නේ එක එක්කෙනාගේ කැමැත්ත ඔයාලට මුකුත් කියන්නේ එහෙම සාමාන්‍යයෙන් ඒ දැන් ගොඩක් දැන් මේ ළඟදී ගොඩක් discussion එකක් තිබ්බා අපි syndicator එකේ hit counter එකක් දාන්න නැද්ද කියලා ඉතින් මාසෙට ලක්ෂ 3ක් එනවා ඉතින් ඕක හය එහෙම නැති 3 වැඩි 3 තව මාසෙට සැරයක් දෙකෙන් වැඩි කරලා දාන්න දැන් මම හරි ඉතින් ඒක නිසා ඒ වගේ ඉතින් තේරුම් නැහැ මේ සමහරලට ඒක වාට disadvantage එකක් වෙන්න පුළුවන් අපෝ සයිට් එකට පස් දෙනවා දෙන්න කියලා හිතන්න බල තමන් දැනගෙන හිටියම ඇදින්නේ අනුන්දර ගන්න ඕනේ
නැහැ අතරම Google Analytics වගේ එකක් දැම්ම නම් ගොක් ස්ටේට් බලන්න පුළුවන් තමන් සර්ච් වෙන්නේ සර්ච් කරන ඒවායින් කොහොමද එන්නේ කොයි සයිට් වලින්ද තමන්ට හිට ගන්නේ කොහොමද සර්ච් එන්ජින් වලින් දෙන්නේ
එයා පාවිච්චි කරන්නේ බ්ලොගර් නම් ඒකෙන් ඇති නේ ප්ලගින් එකම
කියන්නේ. ඔව් මම Google Analytics ගොඩක් වෙලාවට දැනගන්න ඕනේ අතන මේ කී දෙනෙක් එනවද කියන එකනේ කොහෙන් දෙන්නේ.
ඔව් ට්‍රෙන්ඩ් එක කොහොමද?
කොයි රටවල් වලින් දෙන්නේ? මොන කීවර්ඩ් සර්ච් කීවර්ඩ්ස් දාවේ? දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔයාලට ගොඩක් ඉන්නේ සිංගල් බ්ලොග් කියවනෙන්න. ඔයා සිංගල් බ්ලොග් ලියන එක කියනෙන්න. ඔයිට් ඇස්සේ බලන්න ඕනේ ඒකට ප්‍රොමෝට් කරන විදිය. ඒක කියනවා හිට්ස් එන විදිය ප්‍රොමෝට් කරගන්න විදිය. ඊට ඇස්සේ ස්පෑම් කරපු ගමන් ඒ ඇඩ්මින් කට්ටිය එක අයින් කරනවා. හරි නරක ඇඩ්මින් ලට යන්නේ ඒක ඉන්නේ. ඒක නිසා මේ හිට් කවුන්ටර්ස් නම් සර්ච් කරපු ගමන් ගොඩක් හිට් කවුන්ටර්ස් තියෙනවා.
ඔය කෙනෙක් අහනවා හොඳම යගේ නම ඊමල් නะ හොඳම LCD මොනිටර් වර්ගය මොකද්ද?
සාමාන්‍යයෙන් හොඳ ඒ කියන්නේ LCD manufacturer එකෙන් හොඳම LCD manufacturer එකෙන් තියෙන Samsung. Samsung, LG ඒ වගේ තමයි තියෙන්නේ.
හැබැයි මෙහෙට එන quality එක සමහර විට
අඩු. ඒකේ කැම වෙනස්කම් තියෙනවා.
දැන් ඔක කියලා අර මං කලින් කිව්වාගේ නුවර තිබ්බ මේ ඒ සෙට් එකේ ඔක්කොගෙම මේ ඩිෆෙක්ටිව් පික්සල් එකක් තිබ්බා. සාමාන්‍ය ඩිෆෙක්ටිව් පික්සල් එකක් තියෙන එක ප්‍රශ්න නෙවෙයි. ඒුණත් හැම එකෙම එහෙම තියෙන එක.
ඒ කියන්නේ මම රිටර්න් වෙච්ච ස්ටොක් එකද දන්නේ
නැහැ. නෑ ඇත්තටම මේ QA වලින් එක එක ග්‍රේඩ් වලට එළියට දාන අනික මතක තියෙන ඩිෆෙක්ටිව් පික්සල් 12ක් දෙකෝ දෙන්නවනේ LCD එකක් මාරු කරන්න.
6ක්
නේද? අහව්. ඒක නිසා දැන් සමහර අය දැන්
ඔව්
සමහර අය කඩවල කියන එකක් තමයි මේ ඩෙඩ් පික්සල් එකක් එන්නේ නැති LCD එකක් දන්නේ නැහනේ. මේ මතක තියෙන මම TV එක ගන්න ගිය වෙලාවේ කිව්ව කතාව. ඔව් ඩෙඩ් පික්සල් එකක් ඉතින් තියෙනවාලු TV එකේ. උට දෙන්න හිතන මට TV එකෙන් ගා.
ඒක මාර කතාවක් නෙමෙයි. 21 inch monitor එක මිල. ඉතින් ඒක depend වෙනවා නේ හරියටම
කියන්න.
18000
21 යන 18 ගන්න හම්බෙන්නේ නැහැ. ඔබේ තාත්තා වගේ ඉන්නවා නම් ඒක සාමාන්‍ය 23ක් 23ක්
වගේ නෑ හුඟක් වෙලාවට මේක අර 19 වලින් එහා පැත්තට ගිය ගමන්
ලොකු මිලක් වෙන සත්‍ය 19 එක ගන්න 16කට විතර ගන්න පුළුවන් 19 වයිඩ් ස්ක්‍රීන් එක
අඟල් 3යි නේ ඔය 19 එක
ඒ අඟල් 3 වෙනස් වුනහම සෑහෙන මිල
සෑහෙන වෙනසක් තියෙනවා මොකද LCD වල ප්‍රශ්නේ තමයි ලොකුවට හදන්නේ අන මේකෙන් වැඩි ඩිෆෙක්ටිව් පික්සල්ස් අරම
මොන ෂොප් එකකින්ද මිල ගන්න සුසු
ඔව්
ඒවා ටික කියන්න ඒව ඇරෙන්න
laptop.lk PC house PC partner PC කියලා ගෑවිච්ච නමක් තියෙන ගන්න ගන්න එපා. ඒ කියන්නේ ඇත්තටම Unity Plus එකේ ගන්න කඩයක් නැහැ. ගන්න පුළුවන් Mitech එකෙන් හොඳයි. Mitech සාමාන්‍යයෙන් ටිකක් හොඳයි. උන්ගේ ඉතින් ගෑස් තමයි අල්ලන්නේ නැත්තේ. ඊට පස්සේ Barclays හොඳයි. වොරන්ටි ගන්න ගියාම කොයි එකේ ගියත් ඉතින් කතන්දර ටික නම් අහගන්න වෙනවා ඉතින්. ලංකාවේ ඉතින් ඕක වෙනස් කරන්න ගොඩක් අමාරුයි නේද? එක්කෝ ඉතින් කරන් තියෙන්නේ මොන්ටරෙන් එතන ඉන්න එකට ඔලුවටයක් ගහලා එන්න. ඔයගේ දෙතුන් දෙනෙක් කරන්න ගොඩක් කරලා
නෑ
එක්කෝ.
ගොඩක් නොගෙන හිටියොත් ඒගොල්ලන් තේරුම් ගන්නේ නෑ මේ.
ඔව් දැන් ඇත්තට PC house එකට වෙලා තියෙන එක දැන් එක එක නම් වලින් කඩදාගෙන ඉන්නේ ඒකයි ඒගොල්ලෝ.
ගන්න නැති නිසා.
ගන්න නැති. දැන් ඒගොල්ලෝ ටික දවසක් එක
සමහර වෙලාවල් වන්දක ලයිට් අර මේ ඇම්බියුලන්ස් එකට දාලා තියෙන ලයිට් ඒවත් දාලා තියෙනවා
සමහර. ඔව් ඒ කියන්නේ කඩ ඒක කළා ටික දවසක් යනකොට වෙන නමකින් ආයි කඩයක් දානවා. මොකද ඒ කඩේ මේ ටික කාලයක් යනකොට මිනිස්සු දන්නා මේකට බඩු ගන්න නෑ ඒගොල්ලන්ගේ වැඩ හින්දා. ඉතින් laptop.lk විශේෂයෙන්. ඒ කියන්නේ ටෙක් ටෙක් මොකද ටෙක්නෝ හවුස් ද මොකද්ද නේද? මේ අපේ ඩ්‍රැගන් ඩීට උනේ ඒක තමයි.
අපිට .lk නේ .com වෙනවා එකකින් ගත්තා.
ඔව්. චැට් රූම් එකේ කට්ටිය කියනවා 19 එකක් රුපියල් 15,000 අතර කියලා. 21,000 කියලා කියනවා 21 එක. ඒ කියන්නේ අඟලක් 10,000ක්.
તો ළඟදී කාලෙක මම LG එකක් ගන්න නම් හේවල බැලුවා. LG අඟල් 22 කියලා කියන එක සෙන්ටිමීටර 55 කියලා කියන එක 24,500යි අබන්ස් ලගේ 30 ප්‍රයිස් එකන.
ඌ මං හරිනේ ගානකෝ. ළඟින් යන්නකෝ.
කියද 20 කියද
24,500
අඟල් කිය
අනේ අම්මා මම මේ මූට
ගහන කියලා කියන්නේ සෙන්ටිමීටර 55 කියලා තමයි තියෙන්නේ
ඔය ප්‍රශ්න කියන්නේ
සෙන්ටිමීටර 55 2.5න් බෙදලා බා 2.45යි
අඟල් 21.5යි හරියටම ස්ක්‍රීන් එකේ නම් තියෙන්නේ 22යි කියලා තමයි කියන්නේ
චුට්ටේ කියනවා මේ බාක්ලේස් ලගේ තියෙන PC පාටන් ලගේ බඩු තමයි කියලා නෑ බඩු කාගේද කියන එක නේ මෙතන ප්‍රශ්න අපිට වොරන්ටි කවුද දෙන්නේ කියලා
එකම් බඩු තමයි මතර
මේ නෑ යුනිටි ප්ලස් එකේ මේ බඩු ගේන එක එක ගොල්ල එක මයිටෙක් ලගේ ඉන්නේ එක PC house ලගේ ඉන්නේ ආ ගෙනල්ලා සර්විස් එක දෙන කඩේ තමයි මෙතන වැදගත්. ඒ කියන්නේ ඇතුළේ ඇතුළේ කට්ටිය තමයි මේ ඕක කරන්නේ. මොකද දැන් ඕක බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි CD ROM බැලුවොත් ඒ බ්‍රෑන්ඩින් විතරයි ඒ කාලේ CD ROM තියෙන්නේ. motherboard බැලුවොත් ඒ බ්‍රෑන්ඩේ motherboard විතරයි හැමතැනම තියෙන්නේ. කේසින් බැලුවොත් ඒ ජරා කේසින් ටික තමයි හැමතැනම තියෙන්නේ. ලංකාව කියන්නේ නම් පුදුම කර්මයක් කරලා ඉන්නවා ටෙක්නිකල් අතින් නම් ඉපදෙන්න.
දැන් බෝඩ් එක බැලුවොත් ක්ලාසික් සීරීස් විතරයි තියෙන්නේ.
හැබැයි ඒ කාලේ තියෙන බෝඩ් එක තමයි තියෙන හොඳම බෝඩ් එක. ආ මේක තමයි මැක්සා. මේක තමයි දාන්න ඕනේ. මේක තමයි හොඳට යන්නේ. ආ මේ මේ.
තව බෝඩ් එකක් තියෙනවා ඒක හරිනේ.
මේ අම්මා බා.
නිශාංග ටිකක් දෙකේ ප්‍රශ්නයක් අහලා දෙනවා පෙන්. Windows 7 ගැන. එයාගේ කම්පියුටරේ 2.4 GHz Intel Pentium 4 එක අල්ලු. motherboard එක කියලා තියෙනවා 865 PE light කියලා RAM එක තියෙනවලු 768 MB hard disk එක 40 GB ලු VGA එක තියෙනවලු 256 VGA එක එයා දැනට පාවිච්චි කරන Windows XP service pack 3 එකලු ඉතින් එයා එක හොඳට පාවිච්චි කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව Windows 7 එයාට install කරලා බලන්න ආසයිලු ඉතින් Microsoft site එකේ නම් තියෙනවලු මේ එයාගේ computer ටිකක් මදි කියලා මේ Windows 7 වලට Windows 7 කොහමද පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා නෝ අපි කියුවා අපි අර 50 කිව්වා වගේ නම් සාමාන්‍යයෙන් ස්ටාර්ට් වර්ෂන් එක යට මේ පුළුවන්ලු ඒක පුළුවන් වෙයි කියලා හිතනවලු hardware අපතේමක් වෙයිද නැත්නම් XP SP3 එකම තියාගන්න එක හොඳයිද කියලා අහනවා එයාගේ ZTE modem එකක් තියනවලු ZX DSL අර 85
අනේ එහෙනම් ඉතින් ඔය XP ඉන්න මන්නම් ඒ කියන්නේ ඇත්තටම කම්පියුටරේට වට ඕක දාන්නත් පුළුවන් ගැටලුව නැති වැඩ කරන්නත් පුළුවන්.
ඔයගේ හැබැයි සමහර විට ARO team එක මේ ප්‍රශ්නයක්
යනවා. ඔව් ඒ වගේ වෙයි. හැබැයි පොඩ්ඩක් slow වෙයි. මොකද ඇත්තනම 1GB වලට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් ZTE කියලා කියන්නේ නම් ඉතින් අනේ අම්මෝ මල්ලේ ඉතින් මට නම් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒක ගන්න වාට 7 වලට drivers නැහැ. ඔව් ඉතින් මොකද කරන්නේ? ඇත්තටම වාට ටිකක් නික හිත හදාගන්න වගේ වුණ නම් Microsoft site එකේ තියෙන Windows 7 compatibility check කියලා එකක් ඒ ටූල් එක රන් කරා නම් ගොඩක් අයට බලන්න පුළුවන්. ඔව් ඒගොල්ලෝ
ඔක්කොම සමහර අය එකෙන් වෙන්නේ බලන්න නැත්නම්.
ඔව් ඒකෙන් ඩ්‍රයිවර්ස් ඉඳන් එයා කියනවා මේ ඩ්‍රයිවර් එක සපෝට් කරනවා මේ ඩ්‍රයිවර් එක නැහැ මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ ඔක්කොම ටික කියනවා. ඒක කරා නම් හරි.
ඔව්. හලෝ. රජිත අපෙන් අහලා තියෙනවා එයා මේ ටෙක් කතා ළඟදී දාන ලෝහන්න පටන් ගත්තේ. eBay වලින් මොකක් හරි ගෙන්වා ගන්න විස්තර ගන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවද කියලා නෝ මං හිතන්නේ මොකක්ද
තියෙනවා මේ ළඟදී බ්ලොග් එකක් ලියලා තිබ්බ එක්කෙනෙක් අද උදේ මම දැක්කා බ්ලොග් එකේ ලියපු ඩනික අපේ එයා විස්තරාත්මකව ලියලා තිබ්බ eBay එකෙන් බඩු ගන්න එක හැටේ PayPal එකක් හදා ගන්න හැටි ඔක්කොම ටික අපි මේ බ්ලොග් එකට සාදරයෙන් ලින්ක් එකක් දෙන්න ඊළඟට සර
එතකම හල් තියෙනවා 32K 64K sim කොපි කරන්න පුළුවන්ද කියලා
64K sim කොපි කරන්න බෑ සදීප
හලෝ මොකද්ද කිව්වේ
32K 64K sim කොපි කරන්න පුළුවන්ද
කියලා KI එක ඇත්තටම break කරන්න බෑ 64 එකේ නේද ඒගොල්ලෝ algo එක වෙනස් කරලා තියෙනවා
ඔව් දැන් ඔතන K කියලා කියන්නේ නම් ඇතුලේ කොච්චර memory තියෙනවද කියලා EP ROM එකේ ඔව් මේ ඔය අලුතෙන් ගොඩක් හදලා තියෙන يعني ඒව නම් කොපි කරන්න බෑ ඉතින් කොපි කරන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නේ ගොඩක් ඒවා වෙන්නේ මේ අර කොපි කරනවා කියලා අර KI කියලා නම්බරයක් හොයන්න ට්‍රයි කරනවානේ. ඒකට චැලෙන්ජ් රෙස්පොන්ස් කියන එකක් තමයි කරන්නේ. ඒක ඕනාවට වැඩි වාර ගානක් එක දිගට ආවෙන් පස්සේ ඌ ඇතුළෙන්ම
.com
එක ඩිසේබල් කරගන්න සීන් එකක් තමයි තියෙන්නේ
.com. මේ මේ ළඟදී සදීප මේ වෙන බ්ලැක් හැට් කියන මේක දන්නවන්නේ සදීප?
ඔව්
ඔව් බ්ලැක් දන්නවන්නේ. මේ බ්ලැක් හැට් කොන්ෆරන්ස් එකේ මේ ළඟදී මේ අර හાર્ඩ්වෙයාර් බේස් එන්ක්‍රිප්ෂන් චිප්ස් හදන සමාගමක් තියෙන හොඳ ප්‍රසිද්ධයක් මට නම් මතක නැහැ. ඒ සමාගමේ
කියනවා මට මාක් ඔය කියන්නේ කොයි කම්පැනි ගැනද කියන
එක හරි අයියා. හරි කොහොම හරි කමන්නේ. මේ ඒ සමාගමේ එක්කෙනෙක් පෙන්නවා ඒ කියන්නේ බ්ලැක් හැට් එකේ ඇත්තන ගොඩක් කරන්නේ ඒ වගේ හැක් කරන අය මේ මේවා තියෙන ඩිෆෙක්ට්ස් පෙන්වන එක. ඉතින් ඒ ඒකේ එක්කෙනෙක් කළා දවසදීම මේ එන්ක්‍රිප්ටඩ් හાર્ඩ්වෙයාර් බේස් එන්ක්‍රිප්ෂන් කරනවානේ. හાર્ඩ්වෙයාර් බේස් එන්ක්‍රිප්ෂන් කරාට පස්සේ ගොඩක් වෙලාවට මේ එන්ක්‍රිප්ෂන් කීස් ඔක්කොම තියෙන චිප් එක ඇතුලේ. ඉතින් මේවා පිටින් ගන්න බෑ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය කී එක නැත්තම් එලියට ගන්න බෑ. ඉතින් මේ එක්කෙනෙක් කළා තිබ්බා මේ ඩොමෙස්ටික් ඒ කියන්නේ කඩේ මිලදී ගන්න පුළුවන් කෙමිකල්ස් පාවිච්චි කළා. මෙයා මේ චිප් එකේ අවුටර් ලේයර් එක ඩිසෝල්ව් කළා. ඒ කියන්නේ තියෙන ඔක්කොම අර තියෙන සිලිකන් ඩයි එක වට කළා අර මොනවාද ඒ කාබන් අරෝමයක් දාලා වටයක් ගහලා තියෙනවා ප්ලාස්ටික් ෂෙල් එක දිය කළා. ඊට පස්සේ චිප් එක උඩ අර සිලිකන් ලේයර් එක උඩින් ඒගොල්ල වය මෙෂ් එකක් දාලා තියනවලු මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි වලින් එන එකක්වත් ගන්න බැරි වෙන්න ඉසොලේෂන් එකක්. ඒ කියන්නේ ෆිල්ටර් එකක් ඇත්තට මේක මෙයා රස් රිමූවර් එකක් දාලා මේ ටික අයින් කළා. ඊට පස්සේ මෙයා මේ චිප් එකේ ඒ කියන්නේ ඩයි එකට හાર્ඩ්වෙයාර් ප්‍රෝබ් කරලා කී එක අරගෙන තියෙනවා.
ඔය
එහෙම කරනවා නෑ. මං කියන්නේ මිනිස්සුන්ට කොච්චර වැඩ නැද්ද කියලා මං කල්පනා කරා.
ඔය වැඩේ ප්‍රොෆෙෂනලි කරන්නම කට්ටිය ඉන්නවා. දැන් අර මං දැන් ඔගොල්ලෝ අර ගොඩක් වෙලාට දැකලා ඇති iPhone එකේම ටියර් ඩවුන්ස් තියෙන්නේ. අපිට එළියට පේන්න තියෙන ටියර් ඩවුන්ස් වල සාමාන්‍යයෙන් පේන්නේ අපි ගැලුවොත් පේන ටිකම විතරයිනේ. ඒ කම්පැනි වලටම සල්ලි දීලා කරගන්න පුළුවන්. දැන් ඔය Apple නම් හදපු වගේ චිප් වල ඔය මේ වටේ පොත්ත කපලි වල ඇතුලේ ඩයි එකේ බිඳුරේ බලන්න පුළුවන්. ඒ පුළුවන් මට්ටමට වෙනකන් ඒගොල්ලොත් මේ ටියර් ඩවුන් කරනවා.
ඔව්
ඩයි එකේ තියෙන අර දැන් ඇත්තටම සිලිකන් ඩයි එකක් හදුවම ගොඩක් කලාවට අර ඒ ඩයි එක ඩිසයින් කරපු කට්ටියගේ හරි කෙනාගේ හරි පොඩි නිකන් සිග්නේචර් පොඩි කැලක් වගේ එකක් ගහනවා සමහර වෙලාවට. සමහරු ඉතින් මේ ඔය සිග්නචර් ගැල් හොයගෙන ආ මේක හදලා තියෙන මේ අහවල් කම්පැනි කියලාත් කියනවා.
ඔව් එච්චරට කට්ටියට වැඩ නැහැ.
මේ ටියර් ඩවුන් කරන කම්පැනි උම දාලා තියෙනවා දැන්. ඒ කියන්නේ එහෙම ගලවලා බලලා ඒ ইনফরমේෂන් තවත් කම්පැනි එකකට යකුණලා තමයි ඒගොල්ලෝ සර්වයිව් වෙන්නේ සල්ලි අම්බ කරගන්න.
ඔව් අනිත් එක තමයි සදීප මම තව දෙයක් වගත මේ Apple දැන් මේ iPad එකට ගෙනාපු අලුත් A4 processor එක A4 නේද ඒක? ඔව් A4 එකේ
මේ A4 තමයි Apple A4 කියලා තමයි
කියන්නේ. ඔව් ඒකේ අර සදීප කිව්වාගේ මේ CPU එක සහ අනිත් කම්පෝනන්ට් එක ප්‍රොසෙසර් එකේ දැම්මට එක ඩයි එකේ නෙමෙයිලු තියෙන්නේ.
ඔව් දැන් ගොඩක් එනවා මේ විදිහට. දැන් මේ ඔය මොබයිල් ප්‍රොසෙසර් ගැන කිව්වොත් ඒක වෙනම කතන්දරයක් වෙනවා වැඩේ. දැන් කලින් තිබුණේ අතරම නිකන් සිංගල් කෝ වගේ ඒවා. දැන් එනම ප්‍රොසෙසර් ගොඩක් එක මල්ටි කෝ තමයි වෙලා තියෙන්නේ. දැන් මේ TI එක කියන්නේ Texas Instruments ලා OMAP 4 කියලා ප්‍රොසෙසර් එකක් මේ එළියට දාලා තියෙනවා. මේ දැන් ඊයේ පෙරේද ඉඳලා සාම්පල් කරන්න පටන් අරගෙන තියෙනවා සාම්පල් දෙන්න. ඒක ඇතුලේ core තියෙනවා 6ක්.
ඔව්
main CPU core 2යි DSP core 2යි ඒගොල්ලන්ගේ පරණ version එකේ cores 2යි.
Intel ලත් අන්තිමට කරේ multi core dual core කියලා කරේ තියෙන core ටිකම ආයි double දාලා multi processor කියන එක core කියලා නම වෙනස් කරා.
දැන් මේ ඒවා තියෙන මේ වඩති කියන අලුතෙන් නමක් අලුතෙන් කියන්නේ නමක් තමයි මේ package on package කියලා pop package කියලා තමයි කියන්නේ POP. මේ processor ගොඩක් වෙලාවට මේ RAM ROM ඕනේ ප්‍රමාණය ඒක උඩ අපෝසරයක් අලවල තමයි එවන්නේ. අපිට එලියෙන් බෝඩ් එකේදී මොනවත් RAM ROM ගන්න ඕනේ වෙන්නේ නැහැ. configuration එක ඔයා TI ට කිව්වම මේ විදියට එකක් හදලා දෙනවා.
ඔව් ඇත්තට මේ කියන්නේ මේ ලොකු සර්කිට් එක යා අර දැන් ඇත්තටම IC කියන ඒවා හැදුනේ මේ large scale තිබ්බ සර්කිට් එක ඉන්ටිග්‍රේට් කරලා ඉන්ටිග්‍රේට් සර්කිට් කියලා සර්කිට් එකක් ඇත්තටම IC එකක් හරි ප්‍රොසෙසර් එක කරගත්තාම දන්නේ දෙයට කිව්වොත් එහෙම මේ තියෙන්නේ මේ අර රෙජිස්ටර්ස් කන්ඩෙන්සර්ස් ට්‍රාන්සිස්ටර්ස් එකව කරලා හදපු ටික එක සිලිකන් ඩයි එකකට හදන එකයි. ඉතින් ඕවත් තව ලොකු වෙලා හැදිච්ච ඒවා පොඩි කළා තමයි මේ LSI large scale integration කියලා තවත් ආයි පොඩියට chip ඇවිල්ලා තියෙන. දැන් කරන්නේ තනි කරන සර්කිට් වල තියෙන තව තව ප්‍රොසෙසර් තියෙන ඒවත් මේ එක ඩයි එකකට දාලා ඒක ඇතුළේම සර්කිට් එක අදලා චූටි කම්පැක් කරලා අර ඒ කියන්නේ ප්‍රමාණය අඩු කරගන්න මේගොල්ලෝ මේකෙන් කරන්නේ.
ඔව්. ඇතනම ඔය පැකේජ් ජෝන් පැකේජ් කියන එක අලුත්මත් නෑ. ඔය ක්වල්කොම් ලගේ තියෙන ගොඩක් මොබයිල් ප්‍රොසෙසර්ස් ඒ වගේ තමයි පැකේජ් ජෝන් පැකේජ් තියෙන වර්ගයෙන් තමයි තියෙන්නේ.
ඔව් කට්ටේ නින්දන් ඉතල ප්‍රශ්නකට මාරු වෙමනේ.
හරි.
ඔව් කොළම
තිල්ලටත් නින්ද ගිලේ චුට්ට
නෑ. කොළම අපිට මේ අහලා තියෙනවා ඔෆිස් එකේ වල පාවිච්චි කරන්නේ මේ පේමන්ට් ගේට් එකක් විදිහට net accept කියන පේමන්ට් ගේට් එකලු. ඉතින් ගිය සතියේ දවසක ඒකට ඇඩ්මින්ට ලොග් වෙන්න බැරි වෙලා තිබ්බලු. ප්‍රොක්සි සයිට් වලින් හැබැයි යන්න පුළුවන් වෙලා තිබ්බලු මේකට. මේ එයාලගේ සාමාන්‍ය විදිහට SLT කනෙක්ෂන් එකෙන් ලොග් වෙන්න බැරි වුණාට ඊට පස්සේ SLT එකට කතා කරලා විස්තරය කිව්වහම කම්ප්ලයින් එකක් දාලා එයාලා ටෙක්නිකල් එකෙන් කිව්වලු මේ SLT සර්වර් එකට මේ සයිට් එකේ හොස්ට් කරලා තියෙන සර්වර් එක රෙස්පොන්ඩ් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයාලා මේ සර්වර් එක IT අයට ඒකන කියලා තිබ්බයි කියලා කිව්වලු මේ SLT එකෙන්. ඉතින් ඊට පස්සේ පහුවදා බලද්දී මේක හරි ගිහින් තිබ්බලු වැඩි. ඊට පස්සේ ඉඳන් ලොග් වෙන්න පුළුවන් කියලා. හිතන විදිහට මේක මොකක්ද උනේ කියලා කියන්න පුළුවන්ද කියලා අහනවා.
ඔව් ගොඩක් වෙලාට ඕක SLT තර ඒ කියන්නේ ගොඩක් ප්‍රොවයිඩර්ස්ලා කරන්නේ නැද අපි උනත් කරනද අපේ සර්වර්ස් වල උනත් මොනවාක් දාලා තිනවා මේ එන ට්‍රැෆික් අනුව IP එක ඒ කියන්නේ දැන් සාමාන්‍ය HTTP රිෆිකෙස්ට් එකක් આવොත් එහෙනම් යා වෙබ් එකට ගියා වෙබ් රිෆිකෙස්ට් එක ගත්තා ඩවුන්ලෝඩ් කරා. නැත්තම් සමහර IP වලින් එන මේ පෝට් ස්කෑන් කරනවා මේකේ පෝට් මොනවාද ඕපන් වෙලා තියෙන්නේ කියලා. නැත්තම් SSH වගේ පෝට් වලට පාස්වර්ඩ් වැරදියෙන් ලොග් වෙන හදනවා මල්ටිපල් ටයිම්ස්. එතකොට ගොඩක් වෙලාට කරන ලේසිම වැඩේ තමයි මේ එන IP එක ෆයර්වෝල් කරන එක. ෆයර්වෝල් එකට ඔටෝමැටිකලි මේ IP ඇඩ් වෙනවා. මේවට කියන්නේ intrusion detection system කියලා. ඒවා අර known algorithms තියෙනවා. ඉතින් IDS, IPS කියලා දෙකක් තියෙනවා. intrusion detection system තමයි intrusion prevention system. intrusion detection එකෙන් කියන්නේ known හරි ඒ කියන්නේ suspicious activity තියෙනවා නේ ඒවා detect කරනවා. detect කරලා ඒ traffic එන IP එක log කරනවා. ඒත් intrusion prevention එකෙන් කරන්නේ මේ log වෙච්ච IP එකක් තියෙනවනේ temporary හරි permanent හරි base එකට block වෙනවා. දැන් මේ අපේ උනත් සින්ඩිකේට් එකට උනත් ටෙක් අත සයිට් එකට උනත් තියෙනවනේ ඕකටත් අපි දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් අඩු ගානේ අපේ ෆෝම් එකේ කෝඩ් එකක් උනත් ටයිප් කරලා දැම්මොත් එහෙම අපි කෝඩ් එක ගන්න ඒ පැත්තට. ඒ කියන්නේ ඒ රිමෝට් MySQL ඉන්ජෙක්ෂන් එකක්ද අපි දන්නේ නැති ඉඳලා ඒ වගේ අපි චෙක් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ payment gateway site මීටරට ගොඩක් ඉදිරියෙන්. දැන් ඕගොල්ලෝ network එකේ virus එකක් එහෙම දාලා මේ site එකට attack කරන්න හරි DOS එකක් වගේ ගියොත් කරන්නේ මේගොල්ලෝ කරන්නේ IP එක block කරනවා. සමහර සමාගම් වලින් කරන්නේ මේ IP range පිටින් වහනවා. ඒ කියන්නේ C class එකක් වගේ drop කරලා දානවා. ඒක කරන්නේ ලේසි වෙන්න. මේගොල්ලන්ට තේරෙන්නේ මේ IP range එක dynamic කියලා. DOS attack එකක් හරි virus attack එකක් හරි ඕගොල්ලෝ site එකට එනවනම් ඕගොල්ලෝ කරන්නේ IP range එක වහනවා. එතකොට වෙන්නේ අර SLT පැත්තේ ඉන්න IP range එක ඔය router එක restart කරත් එකම range එක IP එන හින්දා connection එක initiate වෙන්නේ නැහැ. මොකද firewall එකෙන් drop වෙන හින්දා packets. එතකොට කරන්න තියෙන්නේ අර සමාගමට අර කිව්වම කරන්නේ. ඒගොල්ලෝ ඉතින් දන්නවා මේක මෙහෙම වෙනවා කියලා. අපි උනත් දන්නවා. ඉතින් අපි උන සමාලට අර කට්ටියගේ syndicate යන්න බෑ, මට යන්න බෑ. router restart කරන්න හරි යනවා කියලා. ඒ අර IP එක වැහිච්චලාට. ඉතින් ඒලාට කරන්නේ අපි නම් ගල්ලා තියෙන පැය මේ ගානකට පස්සේ මේ IP එක අයින් වෙන්න කියලා. සමහර අය කරන්නේ manually lock කරනවා. ඒක තමයි ඉතින් වෙලා තියෙන්නේ.
චාමර අහනවා ඩයිනමික් IP තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක රැපිඩ් ෂා ප්‍රීමියම් account එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මේක කරන්න පුළුවන්. එක කාලයක බැරි වෙලා තිබ්බා මේ මල්ටිපල් කියන්නේ IP එක මාරුනහම මේ ඩවුන්ලෝඩ් කරන්න. හැබැයි දැන් නම් පුළුවන් මේක එකපාරම ඔයාලට පුළුවන් මේ ප්‍රීමියම් account එකක් තියෙනවා නම් ෆයිල් දෙක තුනක් උනත් ඩවුන්ලෝඩ් කරන්න. නැත්නම් යාළුවෙක් එක්ක හු මාරු කරගෙන උනත් පුළුවන් මේ account එක ඔයාලට පාවිච්චි කරන්න රැපිඩ් ෂා වලින්. ඊට පස්සේ එතකම අහනවා රැපිඩ් ෂා ෆයිල් සර්ච් කරන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එක මොකක්ද කියලා. ඉතින් Google තමයි ලේසිම එක. ඔයාලට ඕන දේ ස්පේස් රැපිඩ් ෂා කියලා ගහවනම් ලින්ක්ස් එන ඕන තරම්.
Next question please.
ඒ ප්‍රශ්නේ කියලා උත්තරෙත් කිව්වනේ දැන් ඉතින්.
එයා තනියෙන් බැට් කරනවා.
අහනවා කවුද? අමීල් අහනවා චිත්‍රපටයකට සිංහල හෝ ඉංග්‍රීසි සබ් ටයිටල් උපසේරැසි දාන්නේ කොහොමද කියලා. අර SRT විදියට.
ඒක නෝට් පෑඩ් එකෙන් කරන්න පුළුවන්ද කියලා තහන්.
පුළුවන්. හැබැයි ඉතින් මේක මේ SSA මේ උපසිරස ෆයිල් හදන, ඒ කියන්නේ SRT ෆයිල් හදන සින්ටැක්ස් එකක් තියෙනවා. ටයිම් එක වැටෙන්න ඕන එක ටයිම් එක වැටෙන්න ඕන එක
මේක මේ හරිම ලේසි දැනට තියෙන එකක් ඕපන් කරලා බලවනම් වැඩේ තේරෙනවා
දැන් තියෙන ඉස්සරහට එක ඕපන් කරනවා
notepad notepad plus plus ඕන එකකින් ඕපන් කරලා සිංගල් උනත් වැඩ කරනවා දැන් VLC player එකේ ගත්ත සිංගලත් වැඩ කරනවා
ඔව් ඒ movie folder ඇතුළෙම මේක දැම්මම දැන් තියෙන
ඒ ෆයිල් එකේ ඒ ෆයිල් එකේ නමට දැම්මනම් හරි
ගොඩක් දැම්මනම් ගොක් players වලින් මේක ඔටෝමැටිකලිම ගන්නවා සරහන් අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ Sony Ericsson phone ගැන මේ සදීප.
ඔව්.
එයා මාස 6කට විතර කලින් firmware එකක් දාගත්තල Sony Ericsson phone එකට යාගේ.
ඉතින්
ඒක Vodafone එකලු. Sony Ericsson site එකෙන් Sony Ericsson original firmware එක release කළා තිබ්බත් ඒක එයාට දාගන්න බැහැලු. Vodafone එක මේ Vodafone firmware version එක විතරලු දාගන්න පුළුවන්. Already updated කියලා වෙනවලු මේ original Sony Ericsson site එකෙන් දෙන firmware එක දාන්න ගියහම මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා අහනවා.
මේකට ඉතින් මොකුත්ම නොකර ඉන්නත් පුළුවන්. ඒ මොකද Sony Ericsson කට්ටිය Vodafone firmware version එක release කරාම ඒක දාගන්නකම් කියලා. එහෙම නැත්නම් මේකට කරන්න වෙනවා අර debranding කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය Vodafone brand එකට සෙට් වෙලා තියෙන එක තමයි ඔක දැන් තියෙන ප්‍රශ්නේ.
හ්ම්.
ඒක කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය firmware flash කරන කට්ටියට ඒක කරන්න පුළුවන්. ඒව දැන් මේ ප්‍රශ්න අහන එක්කෙනාට ඒ කියන්නේ එච්චර ලොකු පළපුරුද්දක් එහෙම නැත්තම් ඒ එහෙම කෙනෙකුට කියලා debrand කරලා original අවශ්‍ය කරන firmware එක දාගන්න එක තමයි ලේසි වැඩේ. දැන් එකපාරක් debrand කරාට පස්සේ ඊට පස්සේ ඉඳලා දිගටම මේ මේ සයිට් එකෙන් කරගන්න පුළුවන්.
ඔව්.
පළවෙනි පාර කරගන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් නිකන් වෙබ් එකේ සර්ච් එකක් දැම්මම මේ Sony Ericsson debranding කියලා ඔය ඔබ කරන විදිය තියෙන ඔය බ්ලොග් කරවා මේවා 60 විතර හම් වෙන්න පුළුවන්.
ගයිඩ්ස් තියෙනවා සෑහෙන්න නේ.
ඔව්.
ඊළඟ ප්‍රශ්න.
Nissan කහල තියෙන්නේ. E-set smart security වලට වඩා worst එක හොඳද කියලා අහනවා. පරිගණක slow වෙන එක ගැන
හැම reset කියලා කියන්නේ ඇත්තට not 32 කියන එක.
not එක. ඒක free නෑ හැබැයි නේ.
අවස්ට ඇති Microsoft Security Essential Plus අවස්ට.
හැබැයි අපේ ඔෆිස් එකේ නම් මේ දෙතුන් දෙනෙක් reset පාවිච්චි කරනවා. ඒගොල්ලෝ නම් කැමති නෑ මේ අවස්ට වලට.
ඒකෙන් තව තමන්ගේ කැමැත්ත නේද?
තමන් පාවිච්චි කරන හැටියට මේක බලපාන්න පුළුවන් නේ තමන් යන
වෙබ්සයිට්
එක. ඔය security එක දැම්මම වැල download කරන්න යන්න නැත්නම් crack කරන්න නැත්නම්
ඒකේ තියෙනවා internet security කියන වෙනම එකක් තියෙනවා. ඔක්කොම detect වෙන එකක් තියෙනවා reset එකේ.
මේවා ඉතින් කොච්චර virus scanners දාගෙන හිටියත් වැඩක් නැහැ. තමන් crack එකක් දාගත්තොත් එහෙම virus scanner ටික ඔක්කොම ටික ඉවරයි. එහෙම නැහැ ඉතින් අද කාලේ වෛරස් නැහැනේ මේ කට්ටි වෛරස් කැන දාගෙන ඉන්න හැටි තව මේ දැනට තියෙන මේ කියන්නේ සාමාන්‍ය E-set එකටත් කලින් ඒගොල්ලෝ ඒ version එකක් දාගෙන ඉන්නවනේ 2020 වගේවත් දාගෙන ඉන්නේ ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ
මට නම් දැන් තියෙන ලොකුම වෛරස් එක තමයි වෛරස් කැනස් හරි කරදරේ
නෑ ෆ්‍රී එව ගත්තොත් නම් ඉතින් අවස්ට් එක තමයි දැන්
හොඳනේ අවිරත් හොඳයි කියනවා
Microsoft එකේකට රෙන්න
අවස්ට් එක දැන් ඉතින් Google එකේ app bundle එකත් එක්කත් එනවා
ඔව්
අවස් version 5 එක දැන් release වෙලා
තියෙනවා. Google එකත් කැමති අවස්ටල්ට කියන්න.
ඔව්. අපිත් කැමති.
ඔව් අපිත් කැමති අවස්ටල්ට. හැබැයි ඉතින් E-set එකත් try කරන්න පුළුවන්. හැබැයි ඒක free නෑ.
සල්ලි දෙන්න බා anti virus එකට. ඉතින් කොහොමද තව format කරන දවසට දා මාසෙ තුන් පාර.
Simple.
එක ඔය ගොඩක් දේවල් කරන්න පුළුවන්. එක්කෝ virus එක සතුටින් ජීවත් වෙන්න පුළුවන්.
ඔව්.
සමහර එහෙම ඉන්නවා. virus scan එකක් අවදක්ක දාන්න.
virus තියාගෙන.
virus උත් එක ඒගොල්ලෝ neutrality සාමදානෙන්
ඉන්නවා
එහෙම ඉන්න පුළුවන්
ඔවත් ඉන්නවා ඔවත් ඉන්න
නැත්නම් ඉතින් crack නොකර මුකුත් නොකර පරිගණකේ හොඳට තියාගෙන ඉන්න පුළුවන්
virus guard නැතුවත් ඉන්න පුළුවන්
නැත්නම් linux වලට මාරු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ
නැත්නම් mac වලට මාරු වෙන්න
ඒක ඉතින් කරන්නේ නැති කතා කරලා වැඩන්නේ කරන්න දාලා අපි කතා ඔව් ගොඩක් වෙලාට ඉතින් මගේ නම් කියලා කියන්නේ හැමතිස්සෙම අවාස්ට් එක හොඳයි කියලා මගේ නම් පෞද්ගලික පාවිච්චියෙන් මට තේරිච්ච ඉතින්
ඔව්
ගොඩක් තැන්වල දාලා බල්ලා එක එක නෝට් දාලා එක එකව දාලා ඉතින් රිසල්ට් වලින් අවසහ Microsoft Security Essential දෙක දැම්මහම ගොඩක් දුරට කොච්චර මෝඩ යූසර් කෙනෙක් හිටියත් ගොඩක් දුරට සේෆ් වෙන වෙලාවල් තියෙනවා. අනිත් එක තමයි අර මම කලින් බ්ලොග් පෝස්ට් එක දැම්මම මේ හෝස් ෆයිල් එක එඩිට් කරන්න. කැම මිසලේනියස් සයිස් දන්නේවා කෙලින්ම මේ හෝස් ෆයිල් එකෙන් බ්ලොක් කරලා දාන්න. ඉතින් ඒ වගේ දැම්මන හරිය හැබැයි ඉතින් හෝස් ෆයිල් එකේ ඔය ලයින් 700 800ක් වටනවා ටිකක් සයිට් එකක් ලෝඩ් වෙන්න යන ටයිම් එක වැඩි වෙනවා. පළවෙනි රිසල්ට් වෙන්න මොකද අර හෝස් ෆයිල් එකේ එන්ට්‍රීස් ගන්න වැඩි හින්දා.
හ්ම්. මලි
සදීප වයිච් කරන මොකද ඇන්ටි වෛරස් එක?
නෝට් කියන්නේ නැහැ. අවස්ථම වයිච් කරන්නේ.
ආ,
අවස්.
මලිත් තහලා
තියෙනවා. ඒක තමයි ඉතින් ගොඩ යන්නේ.
ඔව්, මට ඉතින් අවස්ථ එකෙන් මේ ළඟදී දැන් දෙ මොනා හරි දෙන්න ඕනේ ටෙක් ඇත්තටම ටෙක් කතාවට අවස්ථ නැහැ.
ටෙක් කතාවලට මේ අවස් ප්‍රොමෝට් කරනවට
අපිට ස්පොන්ස කරයි
වෛරස් ගැන කියද්දි මතක්ුණේ අපේ මේ අර QS Fox හදපු අයසුදානගේ බ්ලොග් එකේ තිබ්බ කාලින්ග මේ ඒක මේ මම හිතන්නේ මේ හොඳ සොලියුෂන් නෑ සමහරට මේකේ ඩ්‍රෝබැක්ස් තියෙනවාද කියලා මට නම් තාම අහුවුන්නේ නෑ ඔටෝ රන් INF මේ එනවනේ මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් වලට සැහෙන්න එයා කියන්නේ මේ Windows වල මේ කාලින්ග පුල් බෑනේ මේ ෆෝල්ඩර් එකුයි ෆයිල් එකුයි එක තැන තියාගන්න කියන්නේ එකම නමෙන් එයා කියන්නේ ඒ මේ ෆ්ලෑෂ් එකේ රූට් එකේ otorrent.inf කියලා ෆෝල්ඩරයක් හදන්න කියලා.
තේරුම් ගන්න එක මකල් දාලා අරක දානවා.
නෑ. එයා ඒකටත් සොලියුෂන් එකක් කියනවා.
ඔව්. ඒක රීඩ් ෆ්ලෑෂ් සිස්ටම් ෆයිල් එකක් කරලා රීඩ් ඔන්ලි කරන්නේ.
ඔව්. එයා කියනවා ඒක ඇතුලේ හදන්න කියලා ලිනක්ස් වලින් ගිහිල්ලා කොන් හරි අර Windows වලින් restrict.rb ෆයිල් තියෙනවා.
ආහ්.
ඒ වගේ ෆෝල්ඩරයක්
රීඩ් කරන්න බැරි වෙන්නේ ඒකනේ.
ඔව්. ඒකක් හදන්න කියලා එතකොට ඒක ඩිලීට් කරන්න බැහැ කියලා.
ඔව්. ඒක නේද ඉතින් ගොඩක් දුරට සාර්ථක වෙයි. සමහර විට නේ.
ඔව්. ඒක try කරලා බලන්න.
ඒක හොඳයි.
ඒක ලැබෙනවා හොඳයි. ඉතින් අර වෛරස් තියෙන මැෂින් වලට ඔක ගන්න తీරුවා විතරයිනේ.
පෙන් ඩ්‍රයිව් එක කියලා ඒක මේ හැමතැනම අර යනවනා එක මම හොඳ සොලියුෂන් එකක් වෙයි. මේ කට්ටියට.
පොඩි දිග ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට. මලිත් අහනවා certification programs Adobe Sun Send PHP ඒවා ගැන පොඩ්ඩක් කියන්නලු. ඒවා ගැන දන්නව උනාට පිළිගැනීම කියන්නේ ලංකාවේ කොච්චර දුර පිළිගන්නවද? Java ගැන එහෙම උගක් කතා කරනවා ඇත්තද මේවා එහෙම කියලා
මම හිතන්නේ මේවා අපි එහෙ ගෙස් ගන්නට පරිගියට channel කතා කරලා තියෙනවා නේද අපි ඒවට link ටිකක්
දාමු මම PHP ගන්න පොඩක් කියන්නේ මේ PHP වලට මම හිතන්නේ ඒ කියන්නේ ඉදිරියේ සෑහෙන හොඳයි PHP 5 වලින් පස්සේ OOP වලට ගියාට පස්සේ මම හිතන්නේ සෑහෙන මේ දිනුවක් තියෙන
දැනට ගොඩක් දැන් හැමෝම වගේ PHP පාවිච්චි කරා දැන් ඔක්කොම OOP යන්නේ object oriented ඒගොල්ල හැමෝම වගේ පාවිච්චි කරා මොකද 5 වල ගොඩක් ඒ කියන්නේ 4 වල object oriented යම් කතාවක් දුරට පුළුවන් වුණත් දැන් 5 වල නම් තනිකර object oriented කිසිම ගැටලුවක් නැහැ
සෑහෙනද ඒක send වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් options මේ ආරිනවා මේ web application වලට හොඳට scale කරලා එහෙම හදන්න පුළුවන්
තව ප්‍රශ්නයක් තියෙනවා ගමගේ වගේම ප්‍රශ්නයක් Java ටිකක් දන්නවලු එයා හිතනවලු තව language එකක් දැනගෙන ඉඳලා හොඳයි කියලා අද කාලේ හැටියට හොඳම programming language එක මොකක්ද කියලා ඉගෙන ගන්න වැඩිපුරම job තියෙන්නේ මොකද්ද salary එක වැඩිපුරම හම්බෙන්නේ මොකද්ද
එයා තෝරගන්න වෙනාට මේ software ද web පැත්තට දාන්න කියලා මුලින්ම නේ web programmer කෙනෙක් වෙනවා නම් ඉතින් PhD එකක් ඉගෙන ගන්න
අමාරුයි කියන්නේ මේ සැලරි මෙච්චරක් හම්බ වෙනවා එහෙම කියන්න බෑ තවස්
අයියෝ මේ පත්‍රවල තියෙන ඇඩ් අවු Java ඉගෙන ගන්න මේ සර්ටිෆිකේට් එක කරා 50000 සිට පඩියට රැකියාවක් හම්බ වෙනවා සදි මෙහෙම දෙන තැනක් දන්න
ඒක කිසිම සර්ටිෆිකේට් එකක් නැතුව හුඟක් සැලරි ගන්න ඇත් ඉන්නවා
දැන් හුඟක් කියලා
ඇත්තට ඔබ ඒක දෙක ඔබ සහ ඒක
ඒ හර්ෂගෙන කිව්වේ
ඔක්කොම සර්ටිෆිකේට් තියාගෙන සරමක් සැලරි ගන්න ඇත් ඉන්නවා ඉතින් ඒක තම තමන්ගේ දක්ෂතාවයේ හැකියාව සහ තේරුම් ගැනීම හැකියාව අනුව තමයි. එහෙම කියන්න බෑ අපිට.
ඇත්තටම ඉන්ටර්වියු එකට ගියාම කොච්චර හොඳට බොරු කියන්න සහ හොඳට පෙනී සිටින්න පුළුවන්ද කියන එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ජොබ් එකට ගියාට පස්සේ ඉතින් මාසෙින් දෙකකින් ගෙදර එන්නේ නේ වෙන එක.
සර්ටිෆිකේෂන් වලට වඩා දැන් ගොඩාක් හොඳ කම්පැනි බලනවා මේ ඩිග්‍රී එකක් තියෙනවද කියලා නේ.
සහ ඉංග්‍රීසි පුළුවන්.
ඔය දෙක පොඩ්ඩක් හදාගත්තොත් ඉතුරු ටික තමන්ගේ දක්ෂතාවය අනුව තමයි.
සදීපලේ කම්පැනි කොහොමද ඩිග්‍රීද?
ඔව් බේසිකලි ඒ කියන්නේ මොකුත් නැතුව එනවා නම් මොකුත් නැතුව කියන්නේ
මොකුත් නැතුව එනවා නම් ඔතෙන්ට එන්නේ කොහොමද කියන එක
අපිට හිමක් ඇති වෙනවා මේගොල්ලන්ට මේකේ.
ඒ කියන්නේ විශේෂ මොකද්ද අපේ ඇතුළේ කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් එහෙම නැතුව එනවා නම් ඩිග්‍රී එකක් අනිවාර්යයි. ඔය ඩිග්‍රී එකක් සර්ටිෆිකේෂන් කියන එක නම් එච්චරම බලන්නේ නැහැ. ඩිග්‍රී එකක් අනිවාර්යයි කියුවට ඉතින් ඇප්ලිකේෂන් කෝල් කරන්න තමයි ඒක දන්නේ ඉතින් ආවට පස්සේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක කොහොම වර්ගමේ කියලා නම් හොයන්න යන්නේ නැහැ කවදාවත්. ඊට පස්සේ ඉතින් කතා කරලා බලනවා පොරට යමක් කරන්න පුළුවන්ද කරලා තියෙනවද කියලා. ඒක ඒ අනුව තමයි ඉතින් ඊට පස්සේ ගන්නේ.
එතන කියන්න බලන් බොරු ටික තමයි. ඒ කියන්නේ ඉන්ටර්වියු බෝඩ් එකේ තේරෙන්නේ නැති වචන ටිකක් කියන්න පුළුවන් ඉන්ටර්වියු බෝඩ් එකේ කට්ටියට ගොඩක් කලකට ගන්නවා.
ඔන්න දැන් කාලින්ගේ ඉන්ටර්වියු එකට ආපුවම ඔන්න බොරු කියලා කාලින්ගේ වන්දලා බලන්න ඇතුළට යන්න.
කාලින්ගේ කර කරන්න තියෙන.
කාලින්ගේ හැන්දුවනම් හරි.
අපේ එනා ඉතින් පොඩි අපේ නෑ ඉතින් පොඩි ටෙස්ට් එකකුත් දෙනවා ඉතින් රිටන් වගේ ටෙස්ට් එකක්
අපෙත් ඉතින් පොඩි ටෙස්ට් එකක් දෙනවා සදීපේ ටෙස්ට් එක ගැන දන්නේ නැති ඉන්නේ
නෑ වැඩි දින මේ ගොඩක් මේ කඩ තියෙනවනේ මේ සර්ටිෆිකේෂන් කඩ වලින් මේ ඇඩ්වර්ටයිස් කරන විදිය තමයි
ඔව් මේ මේ කට්ටිය නෑ ඇත්තට මේ Java කඩේ ගන්න පැත්ත බලලා දෙන්න එපා දන්නේ කෙනෙක් කියන්නේ කිසි තේරුමක් නැති වැඩ
වෙලාවක
උටට නෑ ඔය කාලින් ඉගෙන ගන්න මේ ඔය මේ අර ජිනතර විජිනරතන එකට ගිහලා AC repair මාක්කර එකක් ඉගෙන ගන්න
මේ දැන් ඔය PHP වගේ එකක් දමන්නට ඕනෙම කෙනෙක්ට මුලින් ඉඳන්ම ඉන්ටර්නෙට් එක ඉගෙන ගන්න පුළුවන් නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව.
Java මම ඉගෙන ගත්තොත් අර ඒ කියන්නේ ඉගෙන ගත්ත කට්ටියට පාඩුවක් වෙන්න තියෙන එක හේතුව තමයි මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මේ concept ගැන ඉගෙන ගන්න පුළුවන්.
හැබැයි දැන් PHP 5 මුලින් ඉඳන් කරන කෙනෙක්ට ඒ ටික හම්බ වෙනවා.
හරි පොඩ්ඩක් chat room එකට යන් පොලිසියෙන් අපිට එන දුක්මු zoom එකක් තියෙනවා. ඇයි අයියා මං අහන ප්‍රශ්නට උත්තර දෙන්නේ නැති කියලා. අනේ බුදු මල්ලියේ මෙතන ප්‍රශ්න list එකක් තියෙනවා. මේ බද ඉක්මනට ඔක්කොම ටික කරගන්න දැන් හදන්නේ. එයා ප්‍රශ්න අහන HSD billing ඇයි රෆිෂියා download කරන්න බැරි කියලා. මල්ලියා අපි කියලා මේක උත්තර දීලා තියෙනවා ටෙක් කතා පරගෙන වැඩසටහන ටෙක් කතා site එකට ගිහලා උඩ තියෙන search කියලා පොඩි box එකක්. ඒකේ රෆිෂියා හරි HSD billing හරි කියලා ටයිප් කළා එන්ට කීයක් ගහන්න මොකද අපේ වෙබ් ඩෙවලපර් මල්ලි කොච්චර UI හොඳද කිව්වොත් සර්ච් කියන බටන් එක දාලා නැහැ. ඉතින් ඒක ඒක එච්චර හොඳ ඩෙවලපර්ස්ලා තමයි මෙතන ඉන්නේ.
මම හිතනවා දැන් Google එකේ මන්නම් හිතන්නේ පාවිච්චි කරන 90% දෙනා මේ සර්ච් බටන් එක ඔබල නෙමෙයි
යන්නේ. 90% දෙනා සර්ච් බටන් එක ඔබල කියනවා 10% කර ඉන්නවනේ ඔබ බටන් හොයන්නේ. ඒ 10ට එක දාන්න නැත්නම් Google උත් ඔක අයින් කරනවනේ.
මම හිතන්නේ ඕක තමයි හුඟක් අපේ එක ප්‍රශ්නේ අහන්නේ.
ඔව් ඒ බටන් එක. ඔව් බටන් එක දාන්න. ඒක නිසා
බලන්න උදේට දාන්න
නැත්නම් මට මොනවා කියලාද කියන්නවද
සමහර ඒ මූට සමල්ලා කියන්නවට තාමතර USB සයිට් එක ඉවර නැහැ කොකෝ මට සමල්ලා කියන්නකො මේක කරේ නැත්තම් සමල්ලා නේ උට ගැඩවිලා වගේ තමයි කියන්නේ සමල්ලා
හරි computer graphic and image processing ගැන පොඩ්ඩක් කියන්නලු මේ වගේ සබ්ජෙක්ට් එකක් කරාම මොනවද ලැබෙන වාසි
කොයි සබ්ජෙක්ට් එක කරත් ලැබෙන වාසිය තමයි Tamanට දැනුම ලැබෙනවා. ඒ අරින්න නම් වෙන ලැබෙන දෙයක් නැහැ. හැබැයි ඉතින් Taman ආස දෙයක් කරන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් graphic කියලා කිව්වම ගොඩක් ප්‍රශ්න desktop publishing දිනනවා, animation දිනනවා, ඒතකොට video editing දිනනවා, advertising දිනනවා. ඉතින් ඒක නිසා කොයි පැත්තද කියන එක ඉතින් ලොකු scope එකක් නේද graphics කියලා කිව්වම. Studio වලට යන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඉතින් graphics කියුව හැටි ඔලුවට එන්නේ අර illustrator, photoshop ඔය වගේවනේ. එහෙම නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා බෙදන්න පුළුවන්. තමන්ට කැමති නම් තමන්ට ඒ වගේම හැකියාව තියෙන්න ඕනේ. කැමති වුණාට බෑ graphics කරන්න. පොඩ්ඩක් art පුළුවන් නම් වඩා හොඳයි.
artistic skill එකක් තියෙනවා අපි තිල්නට
වගේ. තිල්නට වගේ තියෙනවා බෑ වැඩ කරන්නේ නැහැ ඒක වෙන කතාවක්.
ඌගේ artistic skill එක වැඩ කරන්නේ නැද්ද මූ වැඩ කරන්නේ ඉඳගෙනනේ. හිටගත්ත ගමන් මතක් වෙනවා. ආයෙල වාඩි වුණාම මතක නැහැ මොකද්ද කල්පනා කරේ කියලා.
හිටගෙන අරකන්
ඉන්නේ. මොලේ ප්‍රෙෂර් වෙනවනේ වාඩිච්ච එක.
අමිල අහලා තියෙනවා
මේක ප්‍රශ්නේදී නෑනේ
නෑනේ
අර කැපිටල් ප්‍රශ්නයක් ආයි
එයාගේ කම්පියුටරේ නෑ කැපිටල් ප්‍රශ්න නෑ
හැම අකුරම කැපිටල් හැම පළවෙනි
අය ලස්සන්ට
අනේ අම්මපා
එයා කම්පියුටරේ මේ ඔන් කරනකොට ප්‍රශ්න කිසිම ප්‍රශ්න නැතුව ඔන් වෙනවලු ඒත් රීස්ටාර්ට් කරපුවාම රීස්ටාර්ට් වෙලා ඉන්ටෙල් ලෝගෝ එකට ඇවිල්ලා ඩිස්ප්ලේ වෙලා තියෙනවලු එතනින් එහාට ලෝඩ් වෙන්නේ නැහැලු එයා ෆෝමැට් කරාලු රැම් චේන්ජ් කරාලු SATA කේබල් චේන්ජ් කරාලු
හැමදේම කළා
ඒක හරියන්නේ නැහැ
බයස් එක අප්ඩේට් කරලා බල
අලුත්ම බයස් අප්ඩේට් එක අර අප්ඩේට් කරා
හදිපට ඒක න යම් කිසි අදහසක් තියෙනවා
يعني මට නම් මොකුත් හිතුන්නේ නැහැ
කරන්න තියෙන ඔක්කොම කරලා නේ ආයෙත් ගන්න
ඒකනේ අපි අමාර්ය දාන ප්‍රශ්න තමයි අහන්නේ ඇත්තනම් මේක ඇවිල්ලා දිව්‍යඥානෙන් ලෙඩ විසඳනවා වගේ එකක් නේ ගොඩක් ඇත්තටම ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් අහම සාමාන්‍ය කම්පියුටර් එකක අපි වුණත් අතගාලා බලලා තමයි හොයාගන්නේ මොකද්ද කියලා. මේ වගේ ඩයග්නොස්ටික් ටියක් කිව්වහම ඒකට උත්තර දෙනවා කියන එක ඉතින් අර මොකකටද ගලකින් ගහනවා වගේ තමයි.
නෑ මේක බයස්
වෙන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා.
ඔව් ගොඩක් වෙලාවට මේක අර පවර් මැනේජ්මන්ට් වල තමයි තියෙන්නේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ස්ටේට් එකක් දී රීස්ටාර්ට් සහ ෂට් ඩවුන් කරලා ස්ටාර්ට් කරනකොට ස්ටේට් දෙකකින් තමයි බයස් එක ස්ටාර්ට් වෙන්නේ.
සමහරවිට මේකේ සෙටින්ග්ස් වල බලුවනම් පවර් වලට ගිහිල්ලා පොඩ්ඩක්
ඔව් බයස් එක සමහරවිට ක්ලියර් කරලා ආයි දැම්මොත් එහෙම සමහරවිට හරිය ඩිෆෝල්ට් සෙටින්ග්ස් වල.
එහෙමත් නැත්නම් දී මදර්බෝඩ් එකේ ප්‍රශ්න.
ඔව් මම නම් කියන්නේ ගොඩක් වෙලාවට මේක දාන්න කියලා මේ අලුත් බයස් වර්ෂන් එක ගොඩක් වෙලාවට හරිය.
ඔව් රන්දීර අපෙන් අහනවා මේ XP තියෙන PC එකකට Windows 7 දානවා නම් XP වලට තිබ්බ drivers පාවිච්චි කරන්න බලන්න කියලා.
බැරිය.
XP වල drivers XP වලට Windows 7 වන්න Windows 7 Vista නම් Vista.
හැබැයි 7 වලට Vista drivers නම් පාවිච්චි කරන්න
පුළුවන්. ඔව්. XP 7 දාපු ගමන් drivers ගන්න හොයන්න යන්නම නැතුව මේ පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකට හැබැයි එතකොට LAN එක ඉන්ස්ටෝල් කර කොහොම හරි ඉන්ටර්නෙට් පාවිච්චි කරන තත්ත්වයට ගන්න වෙනවානේ drivers
සාමාන්‍යයෙන් 7 වල වැඩ කරනවානේ.
ඔව් ඊළඟට අහනවා මේ එයාට කැමතිද PayPal ගිනුමක් හදලා කොහොම සල්ලි දාන්න කියලා දැනගන්න ගමගේ අහන්නේ. ඒක කලින් කතා කරා. අර කලින් ප්‍රශ්නේ උත්තරේට අපි වෙබ්සයිට් එකක් කිව්වේ අපේ ධනිකමල්ලි ලියපු. ඒකේ මේ විස්තරෙත් තියෙනවා. ඒකට ලින්ක් එකක් දාමු. ඊළඟට අපේ පරණ ප්‍රශ්නයක් අපේ පොලිස්සාන ඩයිලොග් ටීවී එකක් පිටරට ගෙනියන්න පුළුවන්ද කියලා ඒකට අපි ගියසරේ වැඩසටහනේ උත්තර දුන්නා. ඊළඟට ප්‍රශ්නයක් අහන Windows XP Surface Pack 2 වල ජපනීස් ෆොන්ට් එක දාලා ජපනීස් අකුරු ඔයෙන් ටයිප් කරන්නේ කොහොමද? අයියෝ මල්ලියේ හරිම සිම්පල්. මේක සිම්පල් ප්ලෑන් එකක්. ඔයාලට කරන් තියෙන්නේ යන්න කම්පියුටරේ. මයි කම්පියුටර් ගියා, කන්ට්‍රෝල් පැනල් ගියා, රීජනල් සෙටින්ග් ගියා. ඒකේ තියෙනවා ලැන්ග්වේජස් තියෙනවා. ඒකේ දාන්න ඉන්ස්ටෝල් ඇඩ්වාන්ස් ඒෂියන් ලැන්ග්වේජ් සපෝට් කියන එක. ඔප්ෂන් වලට යන්න කීබෝඩ් එකට යන්න. ජපනීස් කීබෝඩ් එකක් ඇඩ් කරගන්න, ඇප්ලයි කරන්න, ඕකේ කරන්න, ඕකේ කරන්න. ලැන්ග්වේජ් බාර් එකගෙන එතකොට ටාස්ක් බාර් එකට. හැබැයි ඔයාලට මේ දේ කරන්න Windows CD එක ඕනේ. ඔව්. ඉල්ලුවා මේ CD එක දෙන්න.
හරිනම් කාලිංග මේ විදිහටම තමයි මේ හරිනම් අපිට සිංහල යුනිකේටත් එනේබල් කරගන්න ඕන වෙන්නේ නේ. හැබැයි මේක සපෝට් එක නැති නිසානේ අපි මේ පැක් එකකින් ඉන්ස්ටෝල් කරන්නේ.
ඔව්. ඒක කරන්න හරිම ලේසි. ටක් ගාලා ඊට පස්සේ යන්න. ඊට පස්සේ ටාස්ක් බාර් එකට යට EN අකුරක් එනවා, JP අකුරක් එනවා. JP එක සිලෙක්ට් කරන්න, හිරකනා කතකනා කංජියවා කැමති එක සිලෙක්ට් කරගන්න. ටයිප් කරන්න. පිස්සුවෙන් අගේ ටයිප් කරන්න.
දැන් අහන්න එපා ජපනිස් ටයිප් කරන්නේ කොහොමද කියලා.
ඔව්, ජපනිස් ටයිප් කරන්නේ ෆොනෙටික් විදියට. අපි හිතමු කොනිචිවා කියලා ගන්නවා නේ. KONICHIWA.
අයබෝන්.
ඔව්, ඊට පස්සේ කංජි ටික් ගන්න ඕන, ස්පේස් බාර් එක ගහන්න, කොනිචිවා වලට එන කංජි ටික එනවා.
ඔව්. දැන් අයබෝන් කියලා මෙහෙම.
ඊට පස්සේ අයදැනම ජපන් දන්නවද කියලා. නෑ නෑ, මම ජපන් දන්නේ
නෑ. බොරුවට දන්නා වගේ ඉන්නවනේ.
දන්නා වගේ ඉන්නවා. හරි, ප්‍රශ්න ඉවර කරනවා ටග.
මට තේරුණා. මේ හැමදාම කාලින්කට දෙමු ප්‍රශ්න
ටික. ඊමේල් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා.
ඊමේල් වලින් ඇත්තටම ආ ප්‍රශ්න ටිකට මේ මම ගොඩක් යඩෝ ඒ වෙලාවෙම බැට් කරා. ඊට අමතරව ප්‍රශ්න ටිකක් නම් තිබ්බා.
රමිත් හල් තියෙනවා. එයා network attached storage එකක් ගන්න හන්නේ. එයා help desk එකකළු වැඩ කරන්නේ. ඉතින් හැමදාම එයාට computer එකක් විතර format කරන්න වෙනවලු. CD වලින් දාන ඇරෙන්න එයාට ඕනලු NAS එකකින් format කරලා install කරන්න මේ IPC වලට. ඒ idea එක හරියයිද කියලා අහනවා.
මෙහෙමයි, Windows වල තියෙන option Windows නේ ගොඩක් වෙලාට install කරන්නේ. එතකොට Windows වල තියෙනවා මේ NAS එකක් කියන්නේ network booting කියලා එකක්. network boot කළා network boot networking installation එක කරන්න පුළුවන්. ගොඩක් වෙලා slow network එකේ file එකල් එන්නේ. ඉතින් මෙයා හැමදාම මෙහෙම machine install කරනකොට මෙයාට පුළුවන් මේ ghost image එකක් හදාගන්න. go ඒ කියන්නේ machine එක හොඳට install කරලා ghost image එකක් හදාගන්න. ඊට පස්සේ ඉතින් image එක දාන්න ගහන්න මේ image එක ගන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. හැබැයි එකම configuration වෙන්න ඕනේ. හැබැයි සමහරලාට මේ සදීප ක්‍රමයක් තියෙනනේ Windows XP hard drive නැතුව හදන්න ක්‍රමයක් පස්සේ detect වෙන්න.
ඔව්, එහෙම එකක් තියෙනවා. දැන් අපේ ඔෆිස් එකේ තේ වගේ එකක් පාවිච්චි කරනවා. මම ඒක දන්නේ නැහැ කොහොමද හැදුවේ කියලා. ඒකේ කරන්නේ නම් ඔය වගේ ghost image එකක් ඔය ගත්තම හැම එකටම දාගෙන යනවා. ඊට පස්සේ ඒකේ ස්ටෑන්ඩඩ් ඩ්‍රයිවර්ස් ටිකකුත් එනවා. ඊට පස්සේ අමතර ඩ්‍රයිවර්ස් ටික පස්සේ එමින් සැරේ දාගන්න තමයි තියෙන්නේ.
ඔව්, ඒක තමයි. මටත් මතකයි ghost එක මොකද අපිට හදන්න පුළුවන් මේ Windows වල මේ default ඒ කියන්නේ install වෙලා තියෙන ඩ්‍රයිවර්ස් ටික අයින් කරලා boot එකේදී hardware detect කරන්න කියලා කියන්නේ. hardware profile file එක මොකද අයින් කළා මොකක්ද දෙයක් කළා. මොකද්ද කියලා හරියට මතක නැහැ. හොයලා බලලා link එකක් දෙන්න. තව ප්‍රශ්න තිබ්බත් till.
ඔව්, එන්නවා. අපිට chat room එකේ ප්‍රශ්න තියෙනවා.
chat room එකේ ප්‍රශ්නේ කලින් නම් ගැහුවා. දැන් නම් ඉතින් අයුට්ට කියලා බලන්න. ඉතින් කණිය කියන අපේ ඊට වඩා ලේසිලි ක්ලෝන් කරන එක. අර මොකද්ද ඔය ක්ලෝනින් කතාවක් තියෙන ෆිල්ම් එකක් තියෙන හොඳ ෆේමස් එකක් මෙයයිනේ අපේ එලෙවල මේ ආනල් සෝසන එක.
ආනල් සුපසිංහ.
ආනල් සුපසිංහ. මොකද්ද ඒක 6th sense මොකද්ද?
ඔව් 6th sense.
ආ
sense නෙමෙයි 6th day.
6th day හරි මාක් කරේක.
6th day නේ.
ඔව්, බුද්ධික අද ඇත්තටම මේ ගිහිල්ලා ගමනක්. ඒක පොඩි ගිහිල්ලා
ගමනක්
ගිහිල්ලා අපේ බට් අහන chat room එකේ Windows 7 slow වෙලා මොකද කරන්න කියලා. format and install.
හොඳම
කරේ. ඕවට නම් ඉතින්
ඇත්තටම නේද ඇති.
ඕවට ඇත්තටම ඉතින් විසඳුන්නේ නැහැ. මේ මගේ Mac එක slow වෙලා.
එහෙනම් ඒක ඔන්නම් බලන්න බලන්නේ මේ hard disk collide ගිල්ලා.
ඕ hard disk defrag වෙලාද? ගොඩක් වෙලාවට application install කරන uninstall කරන අර install කරන මේ install කරන ගොඩක් ඉක්වන්න computer slow වෙනවා. ඒක ඉතින් අමාරුයි මේවා කරන්න.
දැන් කට්ටියගේ මේ Google bus පාවිච්චි කරන එක කොහමද කට්ටියම පාවිච්චි කරනවද?
Skyrocketing කියලා කියන්නේ ඒක.
මොකද්ද? අපේ රැපියල් මාමා කියන යාගේ ප්‍රශ්නෙට උත්තර හම්බුනේ නැහැ කියලා රැපියල් මාමාගේ ප්‍රශ්නෙට අපි ගිය සතියේ උත්තර දුන්නනේ.
ඒ තාම දැම්මේ නැද්ද?
ඔව්, ගිය සතියේ වැඩසටහන කවුද දැම්මේ නැද්ද තාම?
කවුද?
ඒ කියන්නේ 51 දැම්මේ නැද්ද ඔයගොල්ලෝ? රැපියල් මාමේ අපි දානවා හෙට අනිත් දවස්වල වැඩසටහන. එතකොට ඒක අහන්න රැපියල් මාමා අපේ SMS එක register කරන add කියලා type කළා. රැපියල් මාමාගේ අර අතේ ගෙනියන දුරකථනය 071 47 12 7 4 ට එවන්න.
අදට ප්‍රශ්න නම් එච්චරයි.
එහෙනම් අද පැයක හමාරක් ඇද්දා. අද බුද්ධිගත් නැහැ. කම්මැලි. එහෙනම් අපි නවත්තන හැමෝටම සුබ සතියක්. බොහොම ස්තුතියි. අපි 50 සෙකන්ඩ් සරන් දානකොට තෑගි දින්න කට්ටියගේ නම් ටික දාලා තෑගි දීලා කිස් දීලා කට්ටිය බදාගෙන ෆොටෝ දාලා දාමු නේද? ඒක ඔව් ඇත්තටම මේ ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙන අපිට ස්කෝලර්ෂිප් දෙන්නේ කාටද කියලා නම් ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕනේ හින්දා කියන්න බෑ. අනිත් අය ටික නම් කියන්න නේද? තෑගි හම්බ වෙන කට්ටිය. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. අද රෑ 12 වෙනකන් චාන්ස් එක තියෙනවා තෑම තෑගි දිනන්න. එවන්න ටෙක් කතාවලට ඇයි ඔයගොල්ලෝ තෑගි දිනන්න ඕනේ කියලා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. ටටා බයි. සදීප එහෙනම් සුබ රාත්‍රියක්.
සුබ රාත්‍රියක්. ටටා බයි වේවා.
හරි. එහෙනම් ජති ගිය දැම්මා අපි ගියා.